பத்தி சரணங்கச்சாமி.
சத்யம்பி சங்கம் சரணங்கச்சாமி
சத்யாம்பி சங்கம் சரணங்கச்சாமி.
சரணாகமனம் சம்புண்ணம்
ஆமவஞ்சே.
ஆனாதிபாதா வேரமணி சிக்காபதம் சமாதியாமி
அநாதிபாதாவிரமணி
அதின்னாதானா வேரமணி சிக்காபதம் சமாதியாமி
சிக்காபதம் சமாதியாமி.
காமே சுமிச்சாச்சாரா வேரமணி சிக்காபதம் சமாதியாமி உசாவாதா வேரமணி சிக்காபதம் சமாதியாமி சுராமேரயமஜ்ஜபமா தட்டானா வேரமணி சிக்காபதம் சமாதியாமி சம்பாதேதவ்வம் சமந்தா சக்கவாலேசு அத்ரா கச்சந்து தேவதா சத்தம்மம் முனிராஜஸ் சுனந்து சக்கமொக்கதம் தம்மசவனகாலோ அயம் பதந்தா தம்மசவனகாலோ அயம் பதந்தா தம்மசவனகாலோ அயம் பதந்தா நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்த நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் புனச்ச பரம் பிக்கவே பிக்கு கச்சந்தோ வா கச்சாமீதி பஜானாதி டிதோ வா டிதின்ஹோமீதி பஜானாதி நிசின்னோ வா நிசின்ஹோமீதி பஜானாதி சயானோ வா சயானோமீதி பஜானாதி யதா பணஸ் காயோ பணிஹிதோ ஹோதி ததா ததானம் பஜானாதி இதி அஜ்ஜத்தம் வா காயே காயானுபஸ்ஸி விஹரதி பஹித்தா வா காயே காயானுபஸ்ஸி விஹரதி சமுதய தம்மானுபஸ்ஸி வா காயஸ்மின் விஹரதி வய தம்மானுபஸ்ஸி வா காயஸ்மின் விஹரதி சமுதய வயதம்மானுபஸ்ஸி வா காயஸ்மின் விஹரதி அத்திகாயோதி வா பணஸ் சதிபஜ்ஜுபட்டிதா ஹோதி யாவதேவ ஞானமத்தாய பதிஸ்ஸதி மந்தாய அநிஸ்ஸிதோச்ச விஹரதி நசகிஞ்சி லோகே உபாதியதி ஏவம்பி பிக்கவே பிக்கு காயே காயானுபஸ்ஸி விஹரதீதி உத்தம புத்த ரத்னேட மாகே நமஸ்காரே வேவா ஸ்ரீ சத்தர்ம ரத்னேட மாகே நமஸ்காரே வேவா ஆரி மகா சங்க ரத்னேட மாகே நமஸ்காரே வேவா ஏவாகே மாமி உத்தும் மாரி பூமி பிஹி கலாவு மாகே குரு பியானன் மகான் சேவன அவசராய் அதி கௌரவனீய வத்ருகம நந்திசிறி சுவாமின் நாசர் நமஸ்கார கருமி அவசராய் ஸ்ரத்தா புத்தி சம்பன்ன காரணிக பிங்மத்துனி அது தினியது மே பிங்மத்துன் சகபாகியன்னே நவவெனி தர்ம தேசனாவில் சகபாகியும் சந்தகர் எம்னா அப்பி பழவினி தினேதி லோகசூத்திரே இதிரிபத் கரகின தர்ம தேசனாவாக பெவத்துவா லோகே குமா மோன வகையது கீழே தேரும் கனிவு சந்தா ඊට පස්සේ එතනින් අපි ශ්‍රද්ධා වීරිය කියන ඉන්ද්‍රිය දෙක ඇති කරගන්න උත්සාහ කරමි. අපි තේරුම් ගත්තා මේ ලෝකෙන් ගැලවෙන්න නම් නිවන් දකින්න නම් අපට මේ ඉන්ද්‍රිය ධර්ම පහක් ඇති කරගන්න ඕනේ කියලා. මොකද අපේ තියෙන ඉන්ද්‍රිය වලින් අපිට සසර ගමන යන්න දිගට දිගට පවතින තමයි අපේ ඉන්ද්‍රිය හැදින්නේ තියෙන්නේ. එහෙමනම් අපේ මේ සසර ගමන නතර කරන්න නම් අපිට පංච ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ දුන්න පංච ඉන්ද්‍රිය ඇති කරගන්න ඕනේ කියලා අපි මොකද කරේ? මේ පංච ඉන්ද්‍රිය ඇති කරගන්නේ කොහොමද කියලා බැලුවා. එතකොට පළවෙනි දවසේ දේශනාවේදී අපි ශ්‍රද්ධාව සහ වීරිය නැත්තම් ලෝකේ දුකයි කියලා දකිනකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිරත්නය ගැන. ඊළඟට මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා වීරියක් ඇති වෙනවා. ඊළඟට තුන්වෙනි ඉන්ද්‍රිය වුණු සති ඉන්ද්‍රිය ඇති කරගන්නේ කොහොමද කියලා අපි සති ඉන්ද්‍රිය විශේෂයෙන් සඳහන් කර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරු කරගෙන ඒකේ කමඨහන් වඩන්න ආරම්භ කරා. එතකොට ඒකේ අපි කිව්වා කාය අනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ අනුපස්සනා හතර ඇතුළත් කරපු කමඨහන් බොහෝමයක් තියෙනවා. කාය අනුපස්සනාවට අයිති වුණු කමඨහන් 14ක් තියෙනවා. ඒකේ පළවෙනි කමඨහන වුණ ආනාපාන සතිය. ආනාපාන සතිය අසුර කරගෙන අපි දේශනා දෙකක් කළා කොහොමද ඒක භාවනාවක් විදිහට වඩන්නේ කියලා. ආකාර දෙකකට විස්තර කරා. ඊළඟට බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඒ කාය අනුපස්සනා දෙකට පස්සෙත් තවත් කරා. ඒ ගැන ගොඩක් විස්තර කරා අපි. ඊට පස්සේ බොහෝ දෙනාගේ භාවනාවක් ඇතුළත් කරලා දේශනා කරන්න කිව්ව නිසා අපි ඒ සතිපට්ඨාන සූත්‍රයේ කාය අනුපස්සනාවේ අර්ථයේ පවතින සීවතික නවය භාවනාවක් විදිහට යොදා ගන්න ආකාරයේ භාවනා දෙකකින් ඒ නවයම එකතු කරලා භාවනා දෙකක් දවස් දෙකකදී කරලා අපි ඒ නවසීවතකේ අවසන් කළා. ඊළඟට තවත් අපි ඒකේ පවතින මේ අට්ටික ස්වභාවය තේරුම් ගන්න අට්ටික සංඥාව අටවෙනි දේශනාව ගිය සතියේ කරපු දේශනාවේදී අපි මේ අට්ටික සංඥාව කොහොමද වඩා ගන්නෙ, අට්ටික සංඥාව වඩන විදිහත්, ඒක ආරම්භ කරන්නේ කොහොමද, ඒක දිගට වඩන්නේ කොහොමද, සක්මන් භාවනාදී අට්ටික සංඥාව වඩන්නේ කොහොමද කියලා මේ අට්ටික සංඥාව පිළිබඳ අපි ගොඩක් විස්තර ගියේ සතියේදී කතා කළා. එහෙමනම් අපි තවත් තියෙනවා, අපිට දැන් කායනුපස්සනාවේ තවත් භාවනා කීපයක් තියෙනවා. ඒ භාවනාවල අපි ආනාපාන සතියේ පස්සේ තියෙන කමඨහන තමයි ඉරියාපත පබ්බේ කියන එක. ඉරියව් ගැන සඳහන් කරන භාවනාව. එතකොට මිහින්හාස මාතෘකා කරගත්ත ගාතාව ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී මේ ඉරියාපත පබ්බේ විස්තර කරන ගාතාවේ මාතෘකා කරගත්තේ. පුනිච්ච පරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. එතකොට නැවතත් මම කියනවා භික්ෂුන්ගේ, ඒ කියන්නේ දැන් උන්වහන්සේ පළවෙනිට කිව්වනේ මේ ආනාපානසති වඩන්න, මෙන්න මෙහිමයි ආනාපානසති වඩන්නේ කියලා. එතකොට කියනවා දැන් ඒක කරන්න බැරි නම් හෝ ඒක ඒක නැතුව මම තවත් ක්‍රමයක් කියන්නේ, මෙහෙමත් කරලා බලන්න කියලා කියනවා. මෙහෙමත් කරලා බලන්න ඔන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න, ඊළඟට නිදා ගන්නකොට නිදා ගන්න බව දැනගන්න. ඔය විදිහට මේ සතර ඉරියව්ව හිටගෙන ඉඳගෙන ඇවිදිමින් නිදාගෙන කියන මෙන්න මේ ඉරියව් හතරෙම සිහිය පිටව ගන්නකො තමන් කොහොමද ඉන්නේ කියලා. අපි ජීවත් වෙනකොට මේ ඉරියව් හතරෙම හැම වෙලාවෙම ඉන්නේ. මෙන්න මේ ඉරියව් හතර ඉන්නකොට කයට අවධානය යොමු කරගෙන සිහියෙන් ඉන්න කියලා කිව්වා. එතකොට අපි දන්නවා කායගත සති කියලා බොහෝ ස්වාමීන් වහන්සේලාත් මේක දේශනා කරනවා. කයට යොමු කරගත්ත සිහියෙන් ඉන්න කියන එකනේ කායගත සති කියන්නේ. කයට යොමු කරගත්ත සිහියෙන් ඉන්න කියලා කියනවා. කය පිළිබඳවට අවබෝධය අවධානය යොමු කරගන්න. අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ආයතන වලින් එළියට යොමු කරගත්ත සිහියක් තමයි අපිට තියෙන්නේ හැම වෙලාවෙම. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරෙන්, මනසින් විතරම විශේෂයෙන්ම මනස පැත්තක තිබ්බොත්, මනස කියන්නේ කොහොමත් සිතුවිලිත් එක්ක වැඩ කරන එකක්. අපි මේ පළවෙනි දවසේ කතා කරා. එතකොට ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් කියන මෙන්න මේ පංච ඉන්ද්‍රියන් හැම වෙලාවම අපි බලන්නේ මේ පංච ඉන්ද්‍රියගෙන් එළියට යොමු වෙලා ඉන්නේ. එතකොට මේ බාහිරට යොමු වෙච්චි සතියක් තම අපට තියෙන සිහිය නිතරම සිහිය කියන්නේ නැද්ද ඒක අසතිය කියලා කියන්නේ මේ ආයතනට යොමු වෙච්ච එකේ අසතිය කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට ඒක සතියෙම පුළුවන් නමුත් බොහෝ වෙලාවට මේ පෘථග්ජන සත්‍යයල තියෙන්නේ ඔහි පෙනෙන එක ඔස්සේ දුවන ගතියක් ඇයින එක ඔස්සේ දුවන ගතියක් රස දැනෙන එක ඔස්සේ දුවනවා ඊළඟට ස්පර්ශ දැනෙන ඒවත් එක්ක ඔස්සේ දුවනවා ඒ විදිහට මේ ඒවා පස්සේ ඒවා එනකොට මේ මොකද්ද මේ කියලාවත් හෙවිල්ල බැලිල්ලක් නැහැ ඒවත් එක්ක ගමන් කරන ගතියක් ඒවත් එක්ක බැඳිලා යන ගතියක් ඒවා විසින් මෙයාව හසුරවන ගතියක් තියෙනවා එතකොට දැන් එහෙම එහෙම තමයි ඒගොල්ලෝ කියන විදිහත් නැත්තම් ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ කට්ටිය කිව්ව විදිහට තමයි සංසාරෙ මෙච්චර කාලයක් අපි ආවේ එතකොට අපිට මේ සංසාරෙ මිදෙන්න බැරි වුණත් මේගොල්ලෝ නිසාම අපි කිව්වේ ඒකනේ ඕඝ හතරට අහු වුණේ මෙහෙම කියලා එතකොට බුදුරජාණන් වහන්සේ තවත් දේශනා කරනවා ඔය ආදිත්ත පරියාය සූත්‍රය කියන සූත්‍රෙදී චක්කුම් භික්කවේ ආදිත්තං සෝතම් භික්කවේ ආදිත්තං ගානම් භික්කවේ ආදිත්තං ජීවා භික්කවේ ආදිත්තං කායම් භික්කවේ ආදිත්තං මනම් භික්කවේ ආදිත්තං කිංච භික්කවේ ආදිත්තං ජාතිය ජරාය කියලා ඔය විදිහට කියලා අවසානෙ කියනවා රාගංච දෝෂංච රාගක් ගිනව දෝෂක් ගිනව මෝහක් ගිනව එතකොට ජාති ගින්නෙන් ජරා ගින්නෙන් කියලා ඔය විදිහට විස්තර කරනවා විස්තර කළා අවසානෙ කියනවා රාග ගින්නෙන් දේශ ගින්නෙන් මෝහ ගින්නෙන් ගිනි අරගෙන තියනවා කියලා කියනවා මොකද්ද මේ ඇහැ කියන එක කන කියන එක නහය කියන එක දිව කියන එක ශරීර කියන එක මනස කියන එක එතකොට මේ යථාභූත ඥාන දර්ශනයට නොපැණි මිනිච්චි ඒ කියන්නේ මේ ඇත්ත ඇති හැටින් දකින්න නුවණ ඒක ප්‍රඥාව කියන්නේ ඒකට ඇත්ත ඇති හැටින් දකින්න නුවණ කියලා කියන්නේ මේ ලෝකේ සත්‍ය යම් කෙනෙක් දැක්කනම් අන්න ඒක යථාභූත ඥාන දර්ශනය වෙනවා එතකොට භාවනා කරනකොට මේ මාර්ගේ වඩනකොට එයාට හරියට වැඩුණා කියලා කියන්නේ එයාට මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය කියන එක ලැබෙනවා. නැත්තම් අඩුම ගාන එයා එකටපත් නොවුනත් ඒක සඳහා එයාට කමඨහනක් ලැබෙනවා. එතකොට මෙහින්හස කියන්නේ මේ වගේ ධර්ම දේශනාවකින් සම්පූර්ණ කෙනෙක් යථාභූත ඥාන දර්ශනයටපත් වෙයි කියලා. ඒක කියන්නේ සම්මා දිට්ඨිය කියන එක ඇත්තටම කියනවා නම්. එතකොට මෙන්න මේ ආකාරي ලෝක ඇත්ත දකින්න නුවණ. එතකොට මේ ඇත්ත දකින්න නුවණට නොපැමිණිච්ච කෙනෙක් තුල නිතරම පවතිනවා ලෝකේ නිත්‍ය සපයි ආත්මයි සුබයි කියන සංඥාව. එතකොට සුළුයෙන් හෝ පවතින. එතකොට මෙන්න මේ කේනා ඇහැ පාවිච්චි කරනකොට මෙන්න මේ සංඥා විපල්ලාසෙ නැත්නම් විකෘති සංඥාවත් එක දිහා තමයි තියාගෙන තමයි ලෝකේ බලන්නේ. එතකොට මේ මොකද මෝහය කියන එක තියෙනවානේ. මෝහය කියන එක පුතග්ජන සත්‍යයට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෝහන්ධකාරය ඉන්න කෙනා කියලා. මෝහ අඳුර ඉන්නේ කියන්නේ කිසිම ආලෝකයක් ලබලා නැහැ කියලා. බුදුරජාන් වහන්සේගේ එක අවස්ථාවකදී ආනන්දහාමුදුරු ඉන්න වෙලාවේදී ආනන්දහාමුදුරු බුදුරජාණන් වහන්සේ විමසනවා ආනන්ද ඉරහඳ දහසක් පෑවුවත් ආලෝකේ වැටෙන්නේ නැති තැනක් මේ ලෝකෙ තුල තියෙනවා. එතන අන්ධකාරය කොයි වගේද කියලා. ඒකට ආනන්දහාමුදුරු කියන එක නම් මහා අන්ධකාරයක් නේද බුදුරජාණන් වහන්සේ. ඊට සමාන අන්ධකාරයක් මේ කොහෙවත් නැහැ කියලා. බුදුහාමුදුරු දේශනා කරන්නේ ආනන්ද ඊටත් වඩා අන්ධකාරයක් තියෙනවා. මේ සත්‍යයගේ සිත තුල පවතින මෝහන්ධකාරයේ ඊටත් වඩා බොහෝම තද අන්ධකාරයක් කියලා කියනවා. එතකොට මේ මෝහාන්ධකාරය කියන්නේ මෝහාන්ධකාරය කියලා කියන්නේ ඇත්ත දකින්නේ අන්ධකාරකින් අන්ධකාරය කියන එක අපි දන්නා නේද මොනවද පේන්නේ මහා කරුවලක ඉන්නකොට අපි කිසිම දෙයක් දකින්නේ නැහැ නේද අපි එහාට මෙහාට යනවා හැප්පෙනවා වැටෙනවා මොකද පේන්නේ එතකොට ඔන්න මෙන්න මේ මෝහාන්ධකාරය අයින් වෙන්නේ කොහොමද දහම් මේස පාලනේ පහළ වෙනකොට ධර්මයස චක්කුමුදපාති කියලා කියන්නේ බුදුරජාණන් ධම්ම චක්කු කියලා නේද? ධම්ම චක්කුසේ පහළ වෙනවා. මේක පුදුම වැඩි කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් නැතුව කිසි කෙනෙකුට තනියම පහළ කරගන්න බැරි එක. බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් හැර වෙන කිසිම කෙනෙකුට තනියම මේ ධම්ම මත පහළ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍ය කරනවා. එහෙමනම් අපි දන්නා ඔය සරියුත් රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවෙන් අගතෙන්පත් උන්වහන්සේනේ. නමුත් උන්වහන්සේට තනියම මේක අවබෝධ කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. උන්වහන්සේටත් අර අස්සජි හාමුදුරුව ගාථා පද දෙකක් කියනකම් මේ ධර්මයේ තනියම තේරුණේ නැහැ. මහා ප්‍රඥාවක් තිබුණ නිසා කියනවත් එක්කම අවබෝධ කර ගැනීම හැකියාවක් ඇති වුණා. අන්න ඒ වගේ මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක නැතුව කෙනෙකුට මේ දහම් මැස පහල කරගන්න හැකියාවක් නැහැ. කරගන්නවා නම් ඒ කෙනා බුදු කෙනෙක් හෝ පසේ බුදු කෙනෙක් වෙනවා. එහෙමනම් අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා මේ ධර්ම මාර්ගයේ යම් අවබෝධයකට ගිහිල්ලා මාර්ගයේ වඩන විදිහ හරියට ප්‍රායෝගික කරලා කවුරු හරි අවබෝධ කරපු කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේලා වැඩ ඉන්නවා. අවබෝධ කරපු උන්වහන්සේලා තාමත් ලෝකේ වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේලාගෙන් අපට ඒ දහම් මැස පහල කරගන්න විදිය නැත්තම් ලෝකේ ඇත්ත ඇති හැටි බලන විදිය අහගන්න ඕනේ. අහගත්තට පස්සේ අපට ඊට පස්සේ පුළුවන් වඩා ගන්න. ඒ පළවෙනි ඥානෙ දැන් මෝහන්ධකාරය කියන එක දුරු කරගන්න අපට ප්‍රඥා ආලෝකය තල්ලු කරගන්න ඕනේනේ. එතකොට දැන් අපි අඳුරක ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පෘථග්ජන සත්‍යාගයේ තියෙන මේ මෝහන්තකාරේ අර ඉරහඳ දහසක් පැහැවුවත් ආලෝකේ වැටෙන්නේ නැති තැනක තියෙන අන්ධකාරයට වඩා ඝන අන්ධකාරයක් කියලා මෝහන්තකාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට සම්පූර්ණ අඳුරක් නැත්තම් කිසිවක් පේන්නේ නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රඥා ආලෝකේ දල්වා ගන්න නැත්තම් ප්‍රඥාව කියන ප්‍රඥා ඇහැ පහළ වෙන්න පළවෙනියටම ඇති වෙන එක තමයි සම්මා දිට්ඨිය කියන එකට එනවා. නැත්තම් මේ දහම් මැස පහල වෙනවා කියලා කියනවා. ඒ දහම් මැස පහල වෙන්නේ කෙනෙක්ගේ සෝවන් පරිදි. එතකොට ඊට ඉස්සෙල්ලා මේ මාර්ගෙදී යම් මට්ටමකට යම් තම් පෙනීමක් ඇති වෙනවා. නමුත් සම්පූර්ණ පෙනීම කියන එක පහල වෙන්නෙම සෝවන් ඵලයට පත් වෙනකොට. එහෙමනම් ඒ සෝවන් වෙච්ච කෙනෙක් තුල තියෙනවා යථාභූත ඥාන දර්ශනය පිහිටපු එක. මොකද එයාට ඒක ප්‍රඥාව ඉන්ද්‍රියක් බවට පත් වෙලා තියෙනවනේ. අර පංච ඉන්ද්‍රිය එයාගේ පිහිටලා තියෙනවා. ඉන්ද්‍රිය පිහිටපු කෙනෙක් තමයි සෝවන් පුද්ගලෙක් කියලා කියන්නේ. ඒකට එයාගේ ශ්‍රද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව එයා බලෙන් කරන්න ඕනේ නැහැ. එයාගේ දැන් පිහිටලා තියෙනවා. එයාගේ දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේක පංච ඉන්ද්‍රිය වලින් එහාටත් යනවා. එයාගේ පංච බලයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට එයාගේ ඉබේ ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා තමයි ආත්මහතක් යන්නේ නැතුව ආත්මහතක් උපරිම යන්නේ. ඊට ආත්මහතක් උපරිම හෝ ඊට මෙහා කාලෙකදී එකම ජීවිතයේදී හරි අවසන් කරන්න. මොකද එයාගේ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙලා තියෙන නිසා. එතකොට ඔන්න එයාට යථාභූත ඥාන දර්ශනය කියලා පිහිටපු එකක් තියෙනවා. එයා උත්සාහයක් නැතුවම එයාගේ ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. එතකොට මේ මාර්ගයේ වඩන කෙනෙක් ඒ தත්ත්වයට යන තාක්කල් උත්සාහයක් දරන කෙනෙක්ගේ කරන්න ඕන දෙයක් තියෙනවා. යම් අවබෝධයක් ලබා ගත්තාම, ඒ කියන්නේ ඒක ශ්‍රුතමේ විදිහට ප්‍රඥාව ආකාර තුනයි, ශ්‍රුතමේ, චින්තාමේ, භාවනාමේ. එතකොට ශ්‍රුතමේ විදිහට ලබාගත් ඥානෙ එයා චින්තාමේ විදිහට නිතර නිතර සිතලා සිතලා විමසලා විමසලා ඒක තමන්ට අර සත්‍ය ඥානය කියලා. يعني මේක සත්‍යම දෙයක්. සත්‍යම දෙයක් කියන එක තමන්ට තහවුරු කරගන්න ඕනේ. විමසලා විමසලා හිතලා ඒක එයාට සත්‍ය දෙයක් බවට පත් වෙන්න ඕනේ. කියන්නේ නිකන් මේක ඇත්තද බොරුද කියලා අර සැකයක් නැතුව එයාට හරියට හිතෙන්න ඕනේ මේක මෙහෙමයි කියලා දැනෙන්න ඕනේ එයාට. ඊළඟට චින්තාමය ඥානය කියලා කියන්නේ මේක අර සුතමේ වෙනකොට සත්‍ය කියලා හිතුණා. ඊට පස්සේ තව තව විමසනවා මෙයා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් හිතමුකෝ අපි. දැන් අපි තාම කරලා නැහැ. නමුත් ධාතු මනසිකාරය කියන එක. එතකොට ධාතු මනසිකාරය කියන එක අපි ඉස්සෙල්ලා හිතලා තිබුණේ නැති වුණාට දැන් ඔන්න අපි අහලා දැනගත්තා මේ නිමෙම ධාතු ස්වභාවයක් විතරයි මේ ලොකු තියෙන්නේ කියලා. තව විස්තර කළා නැහැ අපි මේ දේශනාව. උදාහරණයක් විදිහට විතරයි මෙහෙන්නත් කියන්නේ. එතකොට ඔන්න ශ්‍රුතමය ඥානෙ. අහනකොට අපිට තේරුණා ඇත්ත තමයි මේක. මෙච්චරයි තමයි තියෙන්නේ. මේක බොරු නෙමෙයි. මේක හරියටම හරි කියලා මේ ධාතු ස්වභාවයක් විතරයි තියෙන්නේ කියලා එයාගේ චිත්‍ර මේක දැනෙනවා. කියන්නේ සුතමේ ඥානෙ විදිහට හරියටම හරි කියලා තේරෙනවා. ඊට පස්සේ මෙයා මේක අමතක කළ හිටියොත් එහෙම කාලයක් යනකොට සමහරට මේක අමතක වෙලා යන්න ඉඩ තියෙනවා. මොකද එයාට පුරුදු වෙලා තියෙන්නේ ලෝකේ නොඑක් නොඑක් විවිධ විදිහට නානත් සංඥා වලින් බලන්න. එතකොට විවිධ සංඥා වලින් බලන්න යන ගියාම පුරුදු විදිහට ආපහු අර ඉගෙන ගත්ත එක ඇත්ත කියලා හිතාන හිටපේක ඒක අමතක වෙලා යනවා. හැබැයි ඒක යම් තැනක තියෙනවා. ආයෙත් පාවිච්චි කරන වෙලාවක ආයෙත් ඒක එනකොට අපෝ ඉක්මනට මතුවෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒක පාවිච්චි කර හිමම අතහැරලා යන්න පුළුවන්. චින්තා විඥානය කියලා කියන්නේ දෙවනි පීවර. චින්තා විඥාන කියන්නේ මොකද්ද? දැන් තමන් අහලා තිබුණානේ. අහලා තියෙන එක විමස විමස බලනවා. දැන් ඒ කවුරු හරි ගුරුවරයා කියලා දුන්න විදිහ තියෙනවානේ. මෙන්න මේක ධාතු හතරේ මෙන්න මේව බලන්න කියලා දෙනවා. ඊට පස්සේ ආ මේ හිතනවා. ආ මේකට අයිති නැති දෙයක් තියෙනවා. ඊළඟ නිතර නිතර විමසලා 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 එයා ගවේෂණය කරන එයා විසින්. එයා විසින් ගවේෂණය කරනකොට කරනකොට එයාට තව තවත් මේක තහවුරු වෙන්න යනවා. ඒ කියන්නේ අහලා දැනගත් එකට එහා එයා හිතන්න පටන් ගන්නවා. එයා තව තව විමසලා බලනවා. ඇත්තද මේ කියන්නේ? මේකත් මේවද? මේකත් මේවද? මේකත් මේවද? ওই විදිහට එයා දැන් ගවේෂණය කර කර බලන්න දාන කියනවා. ඊට පස්සේ ඔන්න ඒක තමයි චින්තාමය ඥානෙ. හිතේ විමසි විමසි බලන එක. ඊළඟට ඔය විදර්ශනා ඥානවල තියෙනවා ඥානයක් විමර්ශනා ඥානෙ කියලා. එතකොට ඒ කියලා කියන්නේ විමසලා බලනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ විදිහට විමසලා බලන ස්වභාවය. නිතර විමසලා බලන නුවණක් ඇති වෙනවා. එතකොට ඒක ඇති වෙන්නේ මෙන්න මේ භාවනාමය ඥානෙ කියන කොටසට එනකොට තමයි. දැන් මෙයා භාවිතා කරන්න පටන් ගන්නවා. දැන් මෙයා ෘතුමය ඥානෙ ලැබුවා, චින්තාමය විදිහට ඒක තහවුරු කරගත්තා. දැන් මෙයා මොකද කරන්නේ? භාවිතා කරන්න පටන් ගන්නවා. බොහෝ දෙනෙක් වෙන්නේ සමහරටක ෘතුමයක් කරනවා, චින්තාමයක් තියෙන හැබැයි භාවනාමය කියන පැත්ත වෙන්නේ නැහැ. භාවනාමය කියලා කියන්නේ ඉඳගෙන භාවනා කරන එකත් හරි. නමුත් ඉඳගෙන මෙනෙහි කරපුවාම ඒක සමාධියක් හිත ඇතුළට යනවා. ඒකත් එක විදියක්. නමුත් සමහරට මේ කාර්යබහුල අයට එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ භාවනාමය ඥානයකින් තමයි මාර්ග වලට යනකොට හිම යන්නේ අනිවාර්යයෙන්ම භාවනාවක් සමගම තමයි. භාවිතා කිරීමක් සමගමයි. දැඩිව සමාධියකුත් එක්කම තමයි එන්නේ. මොකද ඒකට අදාළව තියෙනවා ඒ කෙලෙස් දුරු වෙනවත් එක්කම ඇති වෙන ඒකට අදාළ විදර්ශනා සමාධි කියලා එන්නේ. ඒ විදර්ශනා ඥාන ඇති වෙනකොට ඇති වෙන සමාධි තමයි විදර්ශනා සමාධි කියලා කියන්නේ. බොහෝ විට ප්‍රායෝගිකව අනිවාර්යයෙන්ම සමාධිය හිතේ ඇති වෙනවා. සමහරට ඒක ඉඳගෙන නොවෙන්න පුළුවන්, ඇස් වහගෙන නොවෙන්න පුළුවන්. හැබැයි ඒක ඇති වෙනවා. ඒකේ ස්වභාවයක් ඒ විදර්ශනා ඥානත් එක්කම විදර්ශනා සමාධි කියනවා ඇති වෙන ස්වභාවය. එතකොට මෙන්න මේ විදිහට මේ භාවනාමය කියලා කියන්නේ ඒක භාවිතා කරනවා. ඒ කියන්නේ යම් දෙයක් දකිනකොට එයාට එක පාර්ට්ම අර නානත් සංඥා වෙන්නේ නැත්තම් මේක ගහක් ගේදරක් මොන හරි එනවත් එක්කම යා මොකද කරන්නේ? තමන්ගේ අර තියෙන යථාභූත ඥාන දර්ශනේ නැත්තම් ඒ ඇත්ත ඇති හැටින් දකින්න නුවණ එතෙන්ද දානවා. කියන්නේ මේක ගහක් කියලා හිතෙනකොටම එයා අපෝ හිතන මේක ධාතු ස්වභාවයක් කියලා අර ප්‍රායෝගික ජීවිතයට ඒක ඇප්ලයි කරනවා. නැත්තම් ඒක යොදන ස්වභාවය. අනේ එහෙම කරනකොට මොකද වෙන්නේ? එහෙම කරනකොට මෙයාට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? මෙයාට රූපයක් පේනකොට මේක පාට මේ රූපේ මොකක් හරි කියලා එනවා. ඒත් එක්කම ධාතු ස්වභාවය කියන එක මෙනෙහි වෙලා මේක මොකුත් නෑ කියලා එක පාට ඉතින් ඉන්නවා. ඒක ප්‍රායෝගිකවම තමයි අත්දකින්න පුළුවන්. ඒ වගේ මේ හැම භාවනාවකදී මේ හැම කමටහනක්ම ශ්‍රුතමේ චින්තාමේ භාවනාමේ කියන ආකාරයට වඩනකොට ඒකෙන් තමයි ලොකු වෙනසක් එනවා. දැන් එතකොට මේ ඉරියාපත භාවනාවේදී විශේෂයෙන් මිහින්නාසිට කියන දෙයක් තියෙනවා. මේ භාවනාව මෙහෙම සූම් දේශනාවක ඉන්න උගන්නන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේක ප්‍රායෝගිකව අපිත් වඩලා තියෙනවා. ඒ වගේම ප්‍රායෝගිකව උගන්නලා තියෙනවා. ඒ උගන්නනකොට අනිත්‍යයට වැඩෙන විදිහත් අපි දන්නවා. ඒක සම්පූර්ණයෙන් වෙනස්. ඒ ප්‍රායෝගිකව ලැබෙන අත්දැකීම මොනම විදියකින්වත් මෙහෙම කතා කරලා කියන්න බෑ. නමුත් ඒ තැන ගැන හිතන්නේ නෑ අපි. මොකද සාමාන්‍යයෙන් ඔය මූලික භාවනා වැඩසටහන් වලට එන අයට අපි ඉරියාපත පබ්බේ නෑ කරවන්නෙත් නෑ. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ට කොනේ වාසිකව ඇවිල්ලා ඉන්න ඕනේ. ඊළඟට අපිට ඒ තියෙන මූලික අර දහම් ඇස පහල කරන නැත්තම් මේ සම්මා දිට්ඨියට පමුණුවන දේශනා මූලික කරන නිසා අපි එතනින් එහාට ඒගොල්ලොන්ගේ සති ඉන්ද්‍රිය වැඩි කරන ඒවා ගැන ගොඩක් හිතන්නේ නැහැ. මූලිකව කරන්න තියෙන වැඩ ටික ධර්ම දේශනා ධර්ම කර්ම විතරයි කියන්නේ. නමුත් භාවනාවේ ඉහෙට ගිහිල්ලා යම් දියුණුවකටපත් වුණාය. ඒගොල්ලෝ බොහෝ විට නේමාසිකව ඉන්න අවස්ථාවලදී අපි මෙන්න මේ භාවනාව දෙනවා. ඒ භාවනාව දෙනකොට අපි ඒක දිගට කරන්න දෙනවා. දිගට කරන්න දෙනවා කියලා කියන්නේ යාලට සමහරටක භාවනා වැඩසටහන් පස්සේ හපස්වරුව පහුවින්ද භාවනාවට එනකම් මෙයා ඒ භාවනාව කරලා ඉන්න ඕනේ. එහෙම කරහම එයාට ගොඩක් වෙනස්කම් දැනෙනවා. ගොඩක් තේරෙන දේවල් තියෙනවා. ඒවා මෙතන විස්තර කරන එක කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මම ඉන්නස් විස්තර කරන්නේ. ඉතින් හරිම විදිහේ ඒ භාවනාව වඩනීදී එහෙම තමයි. නමුත් මෙතනදී මිහින්හාස උත්සාහ කරන්නේ පටන් ගන්න කෙනෙකුට ආරම්භ කරන්න මේ භාවනාවෙන් මොනා හරි යහපතක් කරගන්න පුළුවන් නම් ඒ සරල මට්ටමින් මිහින්හාස මේ ලියාපත භාවනාව විස්තර කරන්න උත්සාහ කරනවා. එතකොට මෙහෙම හිතන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ අපි ඉරියව් හතරක් පවත්වනනි මුළු ජීවිතයෙන් පවත්වන ඉරියව් හතරනේ. ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිමින් ඉන්නවා, නිදාගෙන ඉන්නවා. ওই හතරෙන් එකක තමයි අපි හැම වෙලාවෙම ඉන්නේ. ඉපදෙච්ච දවසල මැරෙනකම්, උදේ ඉඳලා රෑ වෙනකම් ওই ඉරියව් හතර තුලනේ ඉන්නේ අපි. ওই ඉරියව් හතරෙන් එකක ඉන්නවා. එතකොට අපි ওই ඉරියව් වල ඉන්න බව සමහර වෙලාවට දන්නේ නැහැ. දැන් අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. ඉඳගෙන ඉන්න තමන්ගේ ශරීරයට අවධානය යොමු කරගන්නවා. කායගත සති කියන එක තමයි මෙතනදී විශේෂම වැඩේ. මේ කියලා දෙන කොටසෙදි. එතකොට ඔන්න ඉඳගෙන ඉන්න බව තමන් දන්නවා. එතකොට මේ කයට හිත යොමු කරලා තියෙනකොට සිත වෙන කොහෙවත් ගිහිල්ලා නැහැ. අපි ඇහැට සිත යොමු වුණොත් එහෙම නැත්නම් පෙනෙන ඒවට හිත යොමු වුණොත් ඇහෙන ඒවට සිත යොමු වුණොත් අපි කිව්වා මේ යථාභූත ඥාන දර්ශනයට ආවේ නැති කෙනාට ඒව ඔස්සේ රාග දේශ මොහ සිතුවිලි ඇති වෙනවා. රාගය ඇති නොවුණා, ද්වේෂය ඇති නොවුණා, මෝහය කියන එක ඇති වෙනවා. කියන්නේ මොකද නිත්‍ය සපයි ආත්මයි සුබයි කියන සංඥාව තියෙනවනේ. ඒක නිසා මෝහෙන් ඇති වෙනවා. එතකොට ඒකේ සංඛාර දුක්ඛතාවය කියලා එකක් ඇති වෙනවා. එකක් මෙතන විස්තර කරන්න අපට කාලෙ මදි. කොහොම නමුත් සංකාර රැස්වීමක් නැවත නැවත සිතුවිලි සකස් වෙන්න මොහේ හේතු කරගෙන කියන්නේ යථාබුදු ඥාන දර්ශනේ දන්නේ නැති නිසා එයාගේ හිතේ මොහේ තියෙන නිසා අන්න එයාට මේ රාගයක් ද්වේෂයක් ඇති නොවුනත් ඇහැ නිසා, කන නිසා, නහය නිසා, දිව නිසා, ශරීරය නිසා එයා ඇතනෙකට යොමු වෙලා ඒකින් එන අරමුණකට හිත යොමු කරනකොටම මෙන්න මේ දුකක් කියන එකක් ඉදිරියට දුක සකස් වෙන්න හේතුවක් ඇති වෙනවා. භවයේ සකස් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි දැන් මේ කායගත සතිය කියලා මේ කායට හිත යොමු කරගෙන ඉන්නකොට අපට ඇති වෙන එක දෙයක් තමයි මෙන්න මෙතන මේ නීවරණ ධර්ම එච්චරම නැහැ. කියන්නේ මේ මේකට යොමු කරගෙන ඉන්නකොට අර ආයතනවලදී ඇති වෙන දැවීම භවයේ සකස් කරන ස්වභාවයේ දැන් මේ වෙලාවේ නැති වෙනවා. එතකොට මෙයාට ඒ විලීම දැනෙන සුවයක් තියෙනවා. මෙයාගේ හිතේ යම් නිවීමක් එයාටම දැනෙන්න පටන් ගන්නවා. හිත නිවෙන ස්වභාවය. වෙන අරමුණු අතීතයේ, අනාගතයේ, වර්තමාන අතීතයේ අනාගතයේ උස යන්නේ නැහැ. මේ වර්තමාන මොහොතට සිත ඇවිල්ලා ඉන්නවා. එතකොට අන්න ඒකෙන් తాවකාලිකව ලැබෙන සුළු සහනයක් එයා අත්දකිනවා මෙන්න මේ ඉරියව්වට අවධානය යොමු කරගෙන ඉන්නකොට. ඒක තමන්ට ලැබෙන එක මේ මේ භාවනාවේදී ලැබෙන තමන්ට මේ ලැබෙන එක මේ හොඳ දෙයක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඒත් එක්කම මෙයා ඉන්නේ ඉරියව්වට සිහිය යොමු කරනකොට මෙයාගේ වැඩෙනවා සති කියන ඉන්ද්‍රිය. සිහිය හොඳට වර්ධනය වෙනවා. අර බාහිරට විසිරෙනකොට අපේ මේ සිහිය කියන එක ඇති වෙන්නේ නැහැනේ. මොකද දැන් සිහිය නැත්තම් සති ඉන්ද්‍රිය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපේ අකුසල අකුසලයක් යම් අකුසලයක් සිදු වෙනවා නම් හැම අකුසලෙම සිදු වෙන්න මූලික වෙන්නේ අසතිය අසම්පජඤ්ඤය කියන එක. අසතිය කියලා කියන්නේ සිහිය නැහැ. හරියට සතිය පිහිටලා නැතිකම. ඊළඟට අසම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ නැහැ. සිහියයි නුවණයි නැත්තම් තමයි අකුසල සිදු වෙන්නේ. අපට සිහියෙන් අකුසල් කරන්න අමාරුයි. එතකොට මෙන්න මේ සිහිය පිහිටනවත් එක්කම දැන් මෙතනදී මේ කයට අවධානය යොමු කරගෙන හිටියා කියලා සම්පජඤ්ඤ නැත්තම් ප්‍රඥාව වැඩෙනවා කියලා කියන්නේ නැහැ. දැන් මේ සතිය වැඩෙනවා. හැබැයි යාට තනීමත් ධර්ම ඇහිලා තිබුණා නම් එයාට එයාගේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. අපි ඒකයි කිව්වේ මේක අපි භාවනාවේදී නේවාසිකව ඉන්න වැඩි දුරට භාවනා කරන අයට මේක දෙනවා කියලා. එතකොට මොකද අපි ප්‍රඥාව ඇතිවෙන්න කරුණු කියලා දීලා තියෙනවා. එතකොට යාගේ සිහිය කයට යොමු කරනත් එකේ ප්‍රඥාව ඇතිවෙන්න කරුණු ෘතමේ විදිහට තියෙන නිසා ඒ ප්‍රඥාව ඇතිවෙන කරුණු ඔස්සේ එහාට මේ සිහි නුවණ කියන එක වැඩිලා වැඩිලා වැඩිගෙන බොහොම යනවා. බොහොම ඉස්සරහට යනවා. එහෙමනම් අපිට මේ කියන අවස්ථාවේදී දැන් මේ කාර්ය බහුල රස්සා කරන අවිවේකී අය ඒගොල්ලන්ට මේ භාවනාවෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට විතර කරන්න පුළුවන් භාවනාව. මොකද හැම වෙලාවෙම මේ ඉරියව්වකම ඉන්නේ. මේ ඉරියව්ව ඉන්න වෙලාවට Tamante ඉරියව්වට අවධානය යොමු කරගෙන මොකක් හෝ කරන දෙයක් ඒකත් කරන්න පුළුවන්. හැබැයි මේ ඉරියව්ව ගැන සිහි නිතර නිතර යොමු කරන්නත් පුළුවන්. අන්න එතකොට ඒ ඉරියව්වට යොමු කරන හැම වෙලාවෙදිම එයාගේ සතිය කියන එක වැඩෙනවා. එතකොට ඒ සතිය වැඩෙනවා. ඉතින් සම්පජඤ්ඤ කියන කොටස වැඩෙන්න නම් තව ටිකක් මේක ගැන විදර්ශනා පැත්තෙන් බලලා තියෙන්න ඕනේ. නමුත් සතිය වඩා ගන්න එකට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට කය දිහා බලාගෙන ඉන්න තමන්ට දැනෙන දෙයක් තියෙනවා. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා දෙයක් දැනෙනවා. කාය පස්සද්ධි කියලා කියන්නේ කය ප්‍රසන්න වෙනවා නිකන් කාම් වෙනවා කියලා කියන්නේ කය සංසිඳන බවක් තියෙනවා. කලබල ගතිය අඩු වෙනවා. ඊළඟට ඒත් එක්ක සිතත් කලබල ගතිය අඩු වෙනවා. මේක යාට මේ වඩනකොට මුලින් ඉඳලාම දැනෙන්න පටන් ගන්න දෙයක් තමයි මේක කරලා බලන්න චුට්ටක්. කමටහන් කියන ඒවා නිකන් අහම ඒවා නෙමෙයි. ඒක කරන දේ කරනකොට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. නැත්තම් මේක ඇහුව කියලා තමන්ට නිකන් දැනුමක් මින්නසේ අමදාම කියන්නේ ඒක දැනුමක් දෙන්න මින්නස මේ දේශනා කරන්නේ කියලා. දැනුමක් මේ ප්‍රායෝගිකව වඩන විදිය කියලා දෙන්න තමයි මේ දේශනා කරන්නේ. දැනුමක් ඔබට පොතෙන් හරි ගන්න පුළුවන්. මේ නම් ප්‍රායෝගික කරන ක්‍රමය තමයි අපට වටින්නේ. ඒක නිසා තමන්ටම අත්දකින්න පුළුවන් මේක කරනකොට තමන්ගේ මේ කයේ සැහැල්ලු බව සහ සිතේ සැහැල්ලු බව මේක වඩනකොටම තමන්ට දැනෙයි වඩන වෙලාවෙදිම දැනෙනවා. ඊළඟට මේක ඕනේ වෙලාවකදී කරන්න පුළුවන්. ඊළඟට කිසියම් දැනුමක් අවශ්‍යතාවයක් නැහැ. මේ කයට ඉන්න ඉරියව්වට අවධානය යොමු කරගන්න ලොකු දැනුමක් ඕනේ. පොඩි ළමයෙකුට උනත් පුළුවන්. ඒ අවධානය යොමු කරගෙන එහෙම ඉන්න. එතකොට එයාලට උනත් එයාලගේ උනත් සංසුන් ස්වභාවයක් දැනෙනවා මේක කරනකොට ඒ වෙලාවට. එතකොට මේ කයට අවධානය යොමු කරගෙන ඉන්නකොට ඉරියව්වට අවධානය යොමු කරගෙන ඉන්නකොට මේ රාග දේශ මෝහ සිතිවිලි අපිට ලොකු කරදරයක් සිදු වෙන්නේ නැතුව සිත ආරක්ෂා කරගන්න පුළුවන් ඒ මේ ඉන්න අවස්ථාවට පමණයි. ඊළඟට තමන්ට තේරෙන දෙයක් තියෙනවා. ඔන්න එක දැන් සම්පජඤ්ඤ කොටසට යන කොටස. මේක හොඳට කරනකොට යාට තේරෙන දෙයක් තියෙනවා. මේ මම කියන කය උදේ ඉඳලා රෑ වෙනකම් ඉපදිච්ච දවස් වෙලලා මැරෙනකම් මෙන්න මේ ඉරියව් හතරක් මාරු කරගෙන ඉන්නවා. මෙයා ඉන්නම මේ ඉරියව් හතරකම තමයි. මෙච්චර තමයි මෙයා කරන්නේ. කරන වැඩ තියෙනවා තමයි. නමුත් මේ ඉරියව් හතරෙන් තමයි පවතින්නේ. මේ මගේ කියන කය මේ ඉරියව් හතර තුල පවතින එක. එක්ක මෙයා හිටගෙන ඉන්නා, එක්ක මෙයා ඉඳගෙන ඉන්නා, එක්ක මෙයා ඇවිදිනා, එහෙම නැත්නම් මෙයා නිදාගෙන ඉන්නා. ඔන්න ඔය විදිහට මෙයාට තේරෙන්න පටන් ගන්නවා. ඉරියව් හතරක් පවත්න කයක් මේ තියෙන්නේ. ඒත් එක්ක යා අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. ඒකට මේ තමන් එක්ක ඉන්න අනිත් අය කොහොමද කියන එක තමයි. ඒගොල්ලොත් එහෙම තමයි. මගේ දරුවෝ, ස්වාමියා, භාර්යාව, දෙමව්පියෝ, යම්තාක් ඥාති හිටි මිත්‍රයන් කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලොත් මොකද කරන්නේ? එයාල එක්ක ඉඳගෙන ඉන්නා, එහෙම නැත්නම් හිටගෙන ඉන්නා, එහෙම නැත්නම් ඇවිදිනා, එහෙම නැත්නම් නිදාගෙන ඉන්නා. මෙන්න මේ ඉරියව් හතරේ පවතින කයවල තමයි එයාලට තියෙන්නේ කියලා. ඔන්න තමන්ගේ කය සහ අනුන්ගේ කය පිළිබඳ ඔන්න විදිහට දකිනවා. ඊළඟට මේ සමුදේ වය කියනකොට නම් තව චුට්ටක් ගැඹුරට යන්න වෙනවා. කොහොම නමුත් මෙතන විස්තර කරන විදිහට අපි හිතමු ඉඳගෙන ඉන්න ඉරියව් පටන් ගන්නවා, ඉඳගෙන ඉන්න ඉරියව් දිගට පවතින එකක් නැති වෙලා යනවා. ආයෙ හිටගෙන ඉන්න ඉරියව් පටන් ගන්නවා, හිටගෙන ඉන්න ඉරියව්ව නැති වෙලා යනවා. ඇවිදින ඉරියව් හැම වෙලාවෙම තියෙන්නේ එකක් නිරුද්ධ වෙලා යනවා, නිදාගන්න ඉරියව් පටන් ගන්නවා, නිදාගෙන ඉන්නකොට ඉරියව් ඉවරෙනවා. ඔය විදිහට මාරු වෙවි ඇති වෙන නිරුද්ධ වෙන ඉරියව් හතරක් මාරු වෙවි යන එකක් කියලා සමුදේ වය කියන එක අපිට මේ ඉරියාපත පබ්බෙන් දකින්න පුළුවන්. එක ඉරියව්වක් නෙවෙයි ඉරියව් හතරක් මාරු වෙන ඉපදෙන නිරුද්ධ වෙන ඉපදෙන නිරුද්ධ වෙන ඉරියව් හතරක් තුල ක්‍රියාත්මක වෙන කයක් තියෙනවා කියලා ඔන්න සමුදේවය කියන එක මේ අවස්ථාව හැටියට අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට කියනවා අනිශ්චිතෝච විහෙරති කියලා. ඒ කියන්නේ අනිශ්චිතව ඉන්න. ඒ කියන්නේ ඇලෙ මේ තණ්හාවේ මානෙන් දිට්ඨියෙන් බැඳෙන්නේ නැතුව ඉන්න කියලා කියනවා. ඉන්න තේරෙන්න තමයි මේ භාවනාව කරන්නේ. ඒකට තණ්හාවෙන් දිට්ඨියෙන් මානෙන් බැඳෙනවා කියලා කියන්නේ මේක අපි මේ කය කියන එක පිළිබඳව අපේ සක්කාය දිට්ඨිය කියනකොට කියන්නේ මේ දිට්ඨියක් නෙමේක බැඳෙනවා කියලා කියන්නේ ඒකනේ දෘෂ්ටියක් තියෙනවා. ආත්ම දෘෂ්ටියක් තියෙනවා. එතකොට මෙයාට මෙන්න මේ අවබෝධ වෙනවත් එක්ක මෙයාට මේ කය පිළිබඳව තණ්හාවක්, දෘෂ්ටියක්, මානයක් ඇති නොවෙන්න ඕන. මේ කයත් අනික් කයවලු දෙකම එකයි. මෙන්න මේ ඉරියව් මාරු වෙවි යන කයක් කියලා නිකන් මේක පිළිබඳව නිකන් රූකඩයක් වගේ යම් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ මේ තණ්හාව, දෘෂ්ටි, මානෙ යම් ප්‍රමාණයකට අඩු වීමක් සිදු වෙන්න පුළුවන්. ඊළඟට අනිසචෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති. මේක මොනවද ඉතින් මෙච්චර මේ වටිනවා කියලා ආශ්‍රය කරන්න කියලා තියෙන්නේ මොනවද? මේකත් එහෙම අනිත්‍යවත් එහෙම මේ ඔක්කොම ඉරියව් මාරු වීම එහාට මෙහාට අර අට්ටික සංඥා මතක නම් මේ ඇටකටුටික එහාට මෙහාට නමලා ඉඳ ගන්නවා. මෙන්න මේ ටික ආපහු දිගහැරලා හිට ගන්නවා. මෙන්න මේ ටික එහාට මෙහාට හොලෝ හොලෝ ඇවිදිනවා. ඊට පස්සේ මෙන්න මේක හරස් සතුට තියෙනකොට නිදා ගන්නවා කියනවා. අන්න ඒ විදිහට මෙන්න මේක විදිහ ලකිනකොට මොකක්ද ඉතින් මේකත් එහෙම අනිත් ඒවත් එහෙම මේ රූපඩ වගේ අර මේ ලීපෝට් වලින් හදපු රූකඩයක් වගේ මේක වැඩ කරන දැක්කාම මොකද්ද මේක කියලා මේක පිළිබඳව උපාදානය කියන එක අඩු වීමක් තියෙනවා. එතකොට මේ සතිය මේ විදිහට බලාගෙන ඉන්නකොට යාට තියෙන මොකද්ද? යාව දේව ඥානමත්ථය පතිස්සති මත්ථය. එතකොට ඉදිරියේදී ප්‍රඥා වැතිවීම සඳහා මෙන්න මේක උපකාරී වෙනවා. සතිය දිනු වීම සඳහා, ප්‍රඥා දිනු වීම සඳහා මෙන්න මේ බලන එක උපකාරයක් වෙනවා කියලා බුදුරජාණන් දේශනා කරනවා. එහෙනම් ඔන්න අපි කොහොමද මේ මේ ඉරියව් වඩන එක කරන්නේ කොහොමද කියලා තමයි මෙන්න අපි දැන් විස්තර කරේ. එතකොට මීටත් වඩා දැන් විදර්ශනා පැත්ත වඩනකොට මෙන්න අපි කියලා දෙන්නම් මොකද්ද මේකෙන් තවත් අපි ගැඹුරට බලනවා නම් කොහොමද මේක තේරුම් ගන්නේ කියලා. ප්‍රායෝගික භාවනා වැඩිය මෙන්න අපි කිව්වේ දැන් මේකේ විදර්ශනා පැත්ත බලනකොට තමන්ට තවත් දෙයක් සිහි වෙන්න ඕනේ. දැන් හිතලා බලන්න අපි දැන් මේ භාවනා කරනකොට දැක්ක දේ තමයි කරලා බලන්න කරනකොට දැක්ක දේ තමයි මේ කය ඉරියව් හතරක් පවත්වන. මේ ඉරියව් හතර තුන තමයි ඉපදිච්ච දවසල මැරෙනකම්ම උදේ ඉඳලා රෑ වෙනකම්ම මේ කය පවතින්නේ කියලා අපි දන්නවා. එතකොට අපි හිතලා බලන්න ඕනේ ඇයි මෙයා මේ ඉරියව් මාරු කරන්නේ? ඇයි මෙයාට මේ එක ඉරියව්ක ඉන්න බැරි? සමහරට ඔබ කියන්න පුළුවන් අපිට එක ඉරියව්ක ඉඳලා කොහොමද අපිට වැඩ කරන්න ඕනේ, රස්සාව කරන්න ඕනේ, ඒ වැඩ කරගන්න තමයි අපි මේ ඉරියව් මාරු කර කර ඉන්නේ කියලා. එහෙනම් මේක මෙන්න ඇසි කියනකොට හොඳට හිතලා බලන්න. දැන් හිතන්න ඔබට කොන්න රස්සාවෙම නිවාඩු දීලා පඩියකුත් ගෙවනවා. කිසිම දෙයක් කරන්න නැහැ. එක තැනක ඉඳගෙන ඉන්න වෙලා තියෙනවා. නැත්තම් හිතන්න දැන් කොහේ හරි ගිහිල්ලා යම් කිසි තැනක තමන්ට ඉඳගෙන ඉන්න වෙලා තියෙනවා. නැගිටින්නේ නැතුව පැය පහක් විතර ඔබට ඉන්න පුළුවන්. මොකද වෙන්නේ? කරන්න කිසිම වැඩක් නැහැ. වෙන කිසි ප්‍රශ්නෙකුත් නැහැ. විවේකයේ තියෙන ඕන තරම්. එහෙම ඉන්න පුළුවන්. මුළු දවසක් ඉඳගෙන ඉන්න වුණොත් මොකද වෙන්නේ? ඉන්න බෑනේ. ඒරියව පවත්වන්න බෑ. ඉඳගෙන ඉඳලා ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඉඳගෙන ඉන්න ඉරියව් දුක බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා මට ඉන්න බෑ මේකේ, නැගිටින්න ඕන කියලා. එතකොට තමන්ට කියනවා එහෙනම් නැගිටලා ඉන්න පැය හතරක් විතර කියලා. පැය හතරක් නේ හිතමුකෝ දවසම නැගිටලා ඉඳ හිටගෙන ඉන්න කියලා. හරි. දැන් පුළුවන් ඉන්න දවසම. හිටගෙන ඉන්න බෑ. ඒ ඉරියව් දුක බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා එහෙනම් ඉඳගෙන ඉන්න බැරි නම්, හිටගෙන ඉන්න බැරි නම් නිදාගෙන ඉන්න කියලා කියනවා දවස් 3ක් විතර. පුළුවන්. හිටගන්නත් බෑ, ඉඳගන්නත් බෑ, නිදාගෙන ඉන්න තියෙන. එළවෙන්නේ නැතුව නිදාගෙන ඉන්න තියෙන. පුළුවන්. ඒකත් බෑ ඒකත් දුක බවට පත් වෙනවා නේද හරි එහෙනම් ඒකත් බැරි නම් එහෙනම් නැගිටලා ඇවිල්ලා දවස් දෙකක් විතර දිග්ගටම ඇවිදින්න කියන පුළුවන් බෑ නේද එහෙනම් මොකද්ද මේ කියන්නේ ඉඳගන්න ඉරියව්ව සැපනම් අපිට දිගටම ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවානේ හිටගෙන ඉන්න ඉරියව්ව සැපනම් අපිට දිගටම හිටගෙන ඉන්න පුළුවන් වෙනවානේ ඇවිදින ඉරියව්ව සැපනම් අපිට දිගටම ඇවිද ඇවිදින්න පුළුවන් වෙනවානේ නිදාගන්න ඉරියව්ව සැපනම් අපිට දිගටම නිදාගෙන ඉන්න පුළුවන් වෙනවානේ ඔබ හිතන්න පුළුවන් නිදාගෙන ඉන්න ඉරියව්ව සැපයි කියලා දැන් ඔය අංශභාගෙ මැදිච්චයි සැපසේ ඉන්නවද කියලා හිතලා බලන්න නැත්තම් හදිසියේ අතක් කකුල කැඩිලා හරි මොකක් හරි ඒක අතේ කකුල වේදනාව ගැන හිතන්න ඕනේ නෑ මොකක් හෝ හේතුවක් නිසා නිදාගෙන ඉන්න උනා කියලා හිතන්න දිගට එකක් පුදුමාකාර දුකක් එහෙම ඉන්න බෑ එක ඉරියව්වක ඉන්න බැරි නිසා අපට ඉරියව් මාරු කරන්න වෙලා තියෙනවා එහෙමනම් මුලින්ම අපි දකිනවා මොකද්ද මේ කය පවතින ඉරියව් හතරක් තුලමයි හැමදාම පැවතුනේ පවත්තන්න තියන්නේ ඉරියව් හතරක් තුලමයි. හැබැයි ඒක ඉරියව්කවත් ඉන්න බෑ දිගට. දිගටම ඉන්න බැරි නිසා මොකද වෙලා තියෙන්නේ? ඉරියව් මාරු කරන්න වෙලා තියෙනවා. අපිට ඒක පේන්නේ නැත් අපේ විවේකේ නැති නිසා අපි නිතරම වෙන වැඩ කටයුතු සඳහා ඉරියව් මාරු කරන නිසා අපිට මේක හොයාගන්න බෑ. හැබැයි හිතලා බැලුවොත් තමන්ට තේරෙනවා මේ ඒක ඉරියව්කවත් ඉන්න බැරි කයක් තමයි මට තියෙන්නේ. මට ලැබිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේකෙන් අපට මේ දුක්ඛ සත්‍ය කියන එක තෝයා ගන්න පුළුවන් දුක කියන එක. එතකොට හිතන්න ඔන්න ඔබ හිටගෙන ඉන්නකොට පැයක් විතර ඉඳගන්න ආසනයක් හම් වෙනවා. පැය දෙකක් තුනක් හිටියා කියන්නේ හිටගෙන කොහේ හරි ඉන්නකොට ඉඳගන්න ආසනයක් හම් වෙනවා. එතකොට ඉඳගන්නකොටම ඔබට දැනෙනවා මොකද්ද? හරිම සැපයි කියලා. හරි සැපක් දැනෙනවා හරි සනීපයක් දැනෙනවා. හැබැයි ඉඳගෙන පැය භාගයක් පැය දෙකක් තුනක් යනකොට ඒක දුක බවට පත් වෙනවා. ඊට පස්සේ හිතනවා ඇවිදින්න තිබ්බනම් හොඳයි කියලා. ඒකට ඇවිදින්න පටන් ගන්නකොටම ඉඳගෙන හිට පිරියව මාරු කරලා ඇවිදින්න පටන් ගන්නකොටම ඒ ඉරියව සැපයි කියලා හිතනවා. හැබැයි ටිකක් කල ඇවිදිනකොට ඒක දුක බවට පත් වෙනවා. එතකොට හිතනවා මේක නතර කරලා නිදා ගන්න තිබ්බනම් හොඳයි කියලා. එතකොට නිදාගත්තකමම සැපක් දැනෙනවා. නිදාගන්න ඉරුව බොහෝ කාලයක් ඉන්නකොට ඒක දුක බවට පත් වෙනවා. එහෙනම් මේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට සැපයි කියලා දැනෙනවා. හැබැයි ඒක ටිකක් කලකට දුක බවට පත් වෙනවා. එහෙනම් මේ ඉරියව් මාරු කරනකොට සැපක්ද ඇති වුනේ? නැත්තම් දුකේ අඩු බවක්ද දැනන්නේ? සැපක් නම් ඒක දිගටම සැපක් විදියට තියෙන්න ඕනේ. අපි මේ ජීවිතේ සැප සැප කියලා මේ කිව්වේ හැම දෙයක්ම දුකේ අඩු වෙනකොට කිව්වේවා තමයි මේ සැප කියලා කිව්වේ. විශාල දුකක් ඇති වෙනකොට ඒකේ නිවීමක් වෙනකොට අපි අන්න ඒකට කිව්වා සැපයි කියලා. රාගය කියන එක විශාල ගින්දර දුක. ඒක සංසිඳුනාම අන්න අපි ඒක දැක්ක සපක් කියලා. ඒ වගේ තමන් යම් කිසි දෙයකට ගොඩක් ආස කරනකොට අන්න ඒක සංසිඳෙනකොට අපිට ඒක සපක් විදිහට දැක්කා. තද්දට විපාසී තියෙන විලාවට වතුර ටිකක් බොනකොට ඒ දුක නිවෙනකොට අපි දැක්ක ඒක සපක් විදිහට. හැබැයි ඒක සපක් කියලා කිව්වා නෙමෙයි මොකද උනේ? තද දුකකට සාපේක්ෂව තමන්ට දැනෙච්ච දුකකින් නිදහස් වීමෙන් දැනෙන සුවයට තමයි දුකේ අඩු බවට අපි සැපේ කියලා කිව්වා. ඊළඟට හිතන්න බලන්න තමන්ට තද වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. විශාල දුක. මේ අවශ්‍යතාවය ඉටු වෙච්ච ගමන් තමන්ට විශාල සැපක් දැනෙනවා. ඒක සැපක් නෙමෙයි අත්‍තරම කියනවා මොකද්ද? අර ඉස්සෙල්ලා තිබුණ දුක නැති නිසා දැනෙන දුකෙන් නිදහස් වීමෙන් දැනෙන දුකේ අඩු බවට තමයි අපි සැපේ කියලා කියන්නේ. ඒක සැපක් නම් වැසිකිලි යාමේ අවශ්‍යතාවය නැති හැම වෙලාවෙම මේ සැප දැනෙන්න ඕනේ. නමුත් මේ මොහොතේ ඒක දැනෙන්නේ මේ මොහොතේ ඒක දැනෙන්නේ නැත්තේ ඒ සැපේ දැන් තියෙනවා. නමුත් ඒක සැපයක් විදිහට දැක්කේ අර දුකට සාපේක්ෂව. අන්නේ වගේ මේ ඉරියව් මාරු කරනකොට එක ඉරියව්වක දිගටම ඉන්නකොට ඒක දුකක් තද දුකක් බවට පත් වෙනකොට ඊළඟ ඉරියව්වට මාරු වෙනකොට මේ කය අඩු දුකක් බවට පත් වෙනවා. දුකේ අඩුවක් වැඩි දුකක ඉඳලා අඩු දුකකට මාරු වෙනවා. හැබැයි ඒකේ විදිහට තියෙන්නේ ටිකක් වෙලා යනකොට මේක ඒ දුකත් වැඩි දුකක් බවට පත් වෙනවා. එතකොට මොකද කරන්නේ අපි? ඊට වඩා අඩු දුකක් තියෙන ඉරියව්වකට මේ කය මාරු කරනවා. එම්මනම් අපි ඉපදිච්ච දවසේ ඉඳ මැරෙනකම් මොකද මේ කරලා තියෙන්නේ? මේ දුකට පිළියම් තම හොයලා තියෙන්නේ. දුකට පිළියම් හොයන එක තමයි මේ කරලා තියෙන්නේ. ඉරියව් මාරු කරන්නේ අපි දුකට පිළියමක් විදියට. ඔබ කියන්න පුළුවන් ඔබ වැඩ කරන එක ඉරියව් මාරු කරනවා කියලා. වැඩ කරනකොට ඒවට අවශ්‍යතාව ඉරියව් මාරු කරන තමයි. ඒක ගැන නෙමෙයි මිහින්නාස කියන්නේ. මේකයි වැඩ මුකුත් නොකර හිටියත් මෙයාට එක විදිහකට ඉන්න බැරි දුකක් තියෙනවා. ඉඳගෙන ඉන්න බැරි, හිටගෙන ඉන්න බැරි, නිදාගෙන ඉන්න බැරි, ඇවිද ඇවිදී ඉන්න බැරි විශාල දුකක් මේ කයට තියෙනවා. එක ඉරියව්වක පවත්වන්න බැරි කය. ඉඳගෙන හිටියත් දුකයි, හිටගෙන හිටියත් දුකයි, නිදාගෙන හිටියත් දුකයි, ඇවිද ඇවිදී හිටියත් දුකයි. පවත්වන්න තියෙන ඉරියව් හතරම දුකක් කියලා තමයි තේරුනොත් එහෙම අන්න එයාට තේරෙනවා මේ මම හිතාගෙන හිටපු දුක. මම හිතේ මට සල්ලි නැතුනහම දුකයි, රස්සාව නැති වුණාම දුකයි, මම කැමති අය මගේ ළඟ නැති වුණාම දුකයි, ඔය වගේ මේ බාහිර දේවල් වලින් එන දුකක් කියලා තමයි මම දුක කියලා හිතන්නේ. නමුත් මේ කය කියන්නේම මට ලැබෙන්නේ දුක්ක් එක්කමයි. දුක්ඛෝ පටිච්චිතෝ ලෝකේ, ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක. මෙන්න මේ විදිය කයක් තමයි මට ලැබිලා තියෙන්නේ කියලා යාට තේරෙනවා. මෙන්න මේ විදිය විමසලා බලන්න ගියොත් කය කියන එක වතුරෙන් ගොඩ දාපු මාළුවා වගේ දඟලනවා. මාළුව දඟලන්නේ ඇයි? මාළුවට ඉන්න බෑ, දුකයි. ඒක නිසා මාළුව දඟලනවා. ඒ වගේ මෙයක් දඟලනවා. එක ඉරියව්වක ඉඳලත් මෙයාට එක විදිහකට ඉන්න බෑ. ඒ ඉරියව්ව තුලත් දඟලනවා. එහාට හැරෙනවා, මෙහාට හැරෙනවා. බලන්න ඉඳගෙන ඉන්න ඉරියව් තුල නිකන් ඉන්නවද කියලා. එහාට හැරෙනවා, මෙහාට හැරෙනවා, ඇඹරෙනවා, දඟලනවා. මොකද මේ? අපි කැමති එක විදිහකට ඉන්න. හැබැයි මෙයාට ඉන්න බෑ දුක නිසා. මේ කය කියන්නේ දුකක් කියන එක තමයි තේරෙනවා. කය පැවැත්ම දුකක් කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට එක ඇමති කෙනෙක් ඇවිල්ලා කියනවා, ඔබ වහන්සේ දන්නවද අපේ රජතුමා බොහෝම සැපසේ ජීවත් වෙන කෙනෙක්. මේ 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 විදිහේ සැප තියෙනවා. මෙන්න මෙහෙම අන්තක්පුරයක් තියෙනවා. මෙන්න මේ වගේ වස්තු තියෙනවා. මේ විදිහට දැන් තමන්ගේ රජතුමා විස්තර ගොඩාක් කියන මේ ඇමතිතුමා ඇවිල්ලා මේ කියන බලන්නකෝ, අපේ රජතුමා පුදුම සැපක් නෙ විඳින්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබගේ රජතුමාට බඩගිනියන්නේ නැද්ද? බඩගිනියනවා. එතකොට ඔබගේ රජතුමාට වැසිකිළියම් යන අවශ්‍යතාවය ඉන්නේ නැද්ද? එහෙමත් එනවා. ඒ වෙලාවට ඉතින් ඒව කරගන්නවා. ඔබගේ රජතුමාට එක දිගට නිදාගෙන ඒ ඉරියව්ව පවත්වාගෙන ඉන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න පුළුවන්ද? හිටගෙන ඉන්න පුළුවන්ද? ඔය විදිහට බුදුහාමුදුරුවෝ අහනවා මේ දේවල්. ආපුවම කියනවා, ඔය කියන ඒවා නම් ඉතින් එයාටත් තියෙනවා. සැපින්දලා කිව්වට දැන් කිව්වා මෙන්න මේ විදිහට ආහාර ගන්න ඕනේ. සැපින්දලා කිව්වට ඉතින් බඩගිනිය එනවා, ඒවට ආහාර ගන්න ඕනේ. ඊළඟට නිදිමත එනවා, ඒක දුකක්, ඒකට නිදා ගන්න ඕනේ. ඉරියව් මාරු කරන ඔය විදිහට එමෙති කියනවා. ඔය වගේ ප්‍රශ්න නම් තියෙනවා රජුන්ට කියලා සැපින්දට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මට නම් ඒ ප්‍රශ්න නෑ කියලා කියනවා. දැන් රජුතුමාට පුළුවන්ද කියලා අහනවා, දවස් 7ක් නිදාගන්න තියෙනවා. මම දවස් 7ක් නිදා ගන්න නැතු ඉන්න පුළුවන් කියනවා සැපසේ. මට දවස් 7ක් ආහාර නැතු ඉන්න පුළුවන් කියනවා. මට දවස් 7ක් එක විදිහට ඉඳගෙන ඉන්න පුළුවන් කියලා කියනවා. නිරෝසමාපත්තියේදී මේ සියල්ල කරන්න පුළුවන් දවස් 7ක්ම. හැබැයි මම ඒ 7ම බොහොම සැපසේ ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ මම නැගිටිනවා කියනවා. මට කිසිම දෙයක්, මට අන්තඃපුරයක් ඕනේ නැහැ කියනවා සැපසේ ඉන්න. මට රසවත් ආහාර ඕනේ නැහැ කියලා කියනවා. බාහිර කිසිම වස්තුවක් මට අවශ්‍ය නැහැ. මට ඕනේ ඕනේ වෙලාවක මට මේ විදිහට ඉන්න පුළුවන්. රජුරුන්ටත් එහෙම පුළුවන්ද කියලා. එතකොට එමෙති කියනවා, නෑනේ අපේ රජුරුන්ට නම් එහෙම නම් බෑ. එහෙනම් අපේ රජුරු සැප විඳින්නේ නෑ නේද කියලා එයා යම් දෙයක් තේරුම් අරගෙන යනවා. එතකොට අපිට තේරෙනවා අපි මේ සැප සැප කියලා කියන්නේ. සැප සැප කියලා කිව්වට අපි දුකක් තුළ ඉන්නවා කියලා. එහෙමනම් අපි මේ ඉරියාපතපබ්බේ ගැන තමයි කතා කරේ. එතකොට මේ ඉරියාපත පබ්බේ කියන එක නැත්නම් මේ ඉරියව් පැවැත්වීම සතර ඉරියව් පවත්වන එක ගැන තමන් හරි විදිහට වඩනකොට තමන් ගැඹුරෙන් මේක ප්‍රායෝගික කරගෙන වඩනවා නම් මෙන්න මේ සති මේ සතිපට්ඨාන හතරම නැත්නම් කායනුපස්සන වේදනානුපස්සන චිත්තනුපස්සන කියන මේ හතරම උනත් මේකෙන් වැඩෙන්න පුළුවන්. ඉතාම කෙටියෙන් මෙහිදී මතක් කරන්න කොහොමද කරන්න කියලා. ඒක කරන්න පුළුවන් කියලා කියන්නේ මේ වෙලාවේදී ප්‍රායෝගික කරනකොට කරන කෙනෙකුට මෙහෙම කරන්නේ කොහොමද කියන එක විතර විස්තර කරන්නේ. අපි දැන් කායනුපස්සනාව කියන්නේ කොයි විදිහට කය මේ වේදනාව ඇති වෙන නිසා කායික දුක කියන එක තේරුම් ගන්නවා මේ සතිපට්ඨානින්. ඊළඟට කය පිළිබඳව කය රූකඩයක් වගේ කියලා තේරුම් ගන්නවා. ඊළඟට තවත් මෙයාට තේරෙන එකක් තියෙනවා මේ කය තනීම නැගිටින්නේ නැහැ. තනීම ඉඳ ගන්න උවමනාවකුත් නැහැ කයට. තනීම ඇවිදින්න උවමනාවකුත් නැහැ. තනීම ඉඳ ගන්න උවමනාවකුත් නැහැ. මේ ඉඳ ගන්න හිට ගන්න ඇවිදින නිදා ගන්න කියන මේ ඉරියව් හතරම අවශ්‍යතාවය තියෙන්නේ මේ සිතට. සිත තමයි කියන්නේ දැන් නැගිටින්න කියලා. දැන් ඇවිදින්න කියලා. එහෙනම් මේ සිතෙන් අනක් ආවේ නැත්තම් සිත විධානයේ නොකළොත් මේ කය කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි දැන් නාම දැන් මරණයටපත් වෙනවා කියලා අපි මුලිමුත් කිව්වනේ මේක කෑලි දෙකක් කියලා. සිතයි කයයි කියලා. ඒතකොට සිත ක්‍රියාත්මක නොවෙනවම මේක නිකම් නිකම් දර කොටයක් වගේ බිම වැටෙනවා. අපි මරණානුස්සතිය කරා බිමට වැටෙනවා නිකම්. එතකොට මෙයාට නැගිටින්න කිව්වට නැගිටින්නේ නැහැ. නැගිටින්නවත් ඉඳ ගන්නවත් මොනවත් කරන්න උවමනාවක් නැහැ. එහෙමනම් මේ සිත තමයි මෙයාව නටවන්නේ. එහෙනම් මෙන්න මේ සිත විසින් නටවන කයක් මේකේ තියෙනවා. ඒතකොට සිතට ඕනේ විදිහට තමයි මේකේ හරක් මෙයාට යන්නේ ඔක්කොම කරන්නේ. එහෙමනම් මේක රූකඩයක් පමණයි කියලා තමන්ට තේරෙනවා. මොන කායනුපස්සනාවේදී එයාට තේරෙනවා ඒක තමයි කියන්නේ මෙතන සත්ව පුද්ගල ආත්ම සංඥාව දුරු වෙනවා කියලා හරියට වඩනකොට. දැන් සත්‍ය පුද්ගලයක් මේ කය තුල නෑ. මේක නිකම් නිකන් සිත විතින් එහාට මෙහාට නටවන රූකඩයක් පමණයි. මේ කය කියන එකට පණක් නැති එකක්. සිත ඉවත් වෙච්ච ගමන් මේක නිකම් නිකන් දර කොටයක් වගේ බිම් වැටෙනවා. එහෙනම් මේ සිතට විතරයි ප්‍රාණයක් තියෙන්නේ. මේ සිත විසින් නටවන රූකඩයක් වගේ පණ නැති ගහක් වගේ කෙසෙල් ගහක් වගේ බිම් වැටෙන එකක් මේ කය කියලා තේරුම් ගන්නවා. එතකොට මෙන්න මේ කායන් පස්සන මෙන්න මේ ආකාරයට මේ කය දිහා බලාගෙන ඉන්නකොට තමන්ට වැඩෙනවා. ඊළඟට වේදනානුපස්සනාව. එතකොට අපිට දැක්කා මේ කය තුල ඇති වෙන වේදනාව. ඒ වේදනාව ඇති වෙනවා. මේ ඉරියව් මාරු කරද්දී මේ වේදනාව අඩු වෙනවා. ආපහු සැරයක් ඇති වෙනවා. අර සැප වේදනාව දුක් වේදනාව කියලා අපි කියනවා මේ වේදනාව කොහොමද මාරු වෙන්නේ කියලා මෙහින්දාස් දැන් විස්තර කරපු ආකාරයට මෙන්න මේ ඉරියව් දිහා බලාගෙන ඉන්නකොට යට වේදනාවක් පසුන වැඩෙන්න පුළුවන්. ඊළඟට එයාට තවදුරටත් මෙහින්දාස් බොහොම සරලව කීපයක් විතර විස්තර කරන්නේ චිත්තානුපස්සනාව කියන එක. එයාට තේරෙනවා මේ ආයතන වලට යොමු වෙලා ඉන්නවට වඩා මේ කායගත සතිය නැත්නම් කායට හිත යොමු කරගෙන ඉන්නකොට යාගේ සිතේ නිවීමක් ප්‍රසන්න ස්වභාවයක් සංසුන් ස්වභාවයක් තියෙනවා. දැන් මේ වෙලාවේ මගේ හිත හරිම සංසුන්. මගේ හිත බොහොම ශාන්තයි මේ කායට යොමු වෙලා තියෙන වෙලාවේ. ඒත් මට හැම වෙලාවෙම මෙහෙම ඉන්න බෑනේ. වෙන මොකක් හරි වැඩකට මං ආපහු වෙනස් තැනකට යොමු වෙනවා. ආයතනයකට යොමු වෙනවා නැත්නම් මොකක් හරි ක්‍රියාවක් කරන්න වෙනවා. මේක දිගටම ඉන්න බෑනේ. එතකොට ඔන්න මට දැනෙනවා අර තිබුණු සංසුන්සිත නැති වෙලා යනවා. එතකොට මට ඉස්සෙල්ලා සංසුන්සිතක් තිබුණා මේ අවස්ථාවේදී ඔන්න ඒක සංසුන්සිත මට නැති වෙලා ගියා. ඔන්න ඔය විදිහට මේ චිත්තානුපස්සනාව කියන එකත් වෙනවා. මේ සිත මෙතන ඇති වුණේ සංසුන්සිතක්. මේ සංසුන් භාවය නැති වෙන සංසුන් වූ සිතක් මට දැන් තියෙනවා. ඔන්න ඔය විදිහට මේ චිත්තානුපස්සනාවත් වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාව කියලා කියන්නේ මේක චුට්ටක් ගැඹුරුයි මං හිතන්නේ අපි තාම විස්තර කරලා නැති නිසා චිත්තානුපස්සනාව කොටස. එතකොට ධම්මානුපස්සනාව මේ සෑම කොටසකින් වැඩෙනවා. නමුත් ධම්මානුපස්සනාව කියලා කියන්නේ තමන්ට එතකොට තේරෙනවා මේක වඩාගෙන යනකොට මේ පංචස්කන්ධයක ඇතිවීමක් නිරුද්ධ වීමක් හැර මෙතන මොකක්වත් නැහැ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ගොඩවල් ටිකක් ඇති වෙනවා නිරුද්ධ වෙනවා ඇති වෙනවා නිරුද්ධ වෙනවා. කාය පිළිබඳව බැලුවත් එච්චරයි, වේදනාව පිළිබඳව බැලුවත් එච්චරයි, සිත පිළිබඳව බැලුවත් මෙන්න මේ ස්කන්ධ පහක ඇතිවීම නිරුද්ධ වීම හැර වෙන මොකක්වත් නැහැ කියලා යාට මේ පංචස්කන්ධයක පැවැත්මක් හැර ඉපදෙන නිරුද්ධෙන පංචස්කන්ධයක් හැර මේක උපාදානය කරගන්න දෙයක් ඇත්තෙත් නෑ. ඒක යුතු දෙයකුත් නෙමේ. මේක උපාදානය කරගෙන සසර යන්න ඕනෙත් නෑ කියලා මෙන්න මේ ධම්මානුපස්සනාවේ මම හිතනවා ටිකක් ගැඹුරු ඇති. ඒ විදිහට මෙයාට වැඩිලා මෙන්න මේ සත්පුද්ගලාත්ම සංඥාව සම්පූර්ණයෙන් දුර වෙලා එයාට මාර්ගඵල අවබෝධයක් හෝ ලබන්නත් පුළුවන්. සෝවාන් සකුද්දාගම නැගමි අරියත් කියන ඕනේ ඵලයක් ලබන්න එයාට හැකියාව ඇති වෙනවා. දිගට දිගට වඩලා මේ ඉන්ද්‍රිය ධර්ම හොඳින් වඩා ගත්තාම ඒකට අදාළ කාමටහන් තමන්ට තවදුරටත් ශ්‍රුතමී චින්තාමී භාවනා විදිහේ ආකාරයට වැඩෙන්න පටන් ගත්තා. හොඳයි, එහෙනම් අපේ ධර්ම දේශනාවට අදාළ කාලය අවසන් වෙන නිසා අපි අවස්ථාව දෙනවා සියලු දෙනාටම මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ භාවනාව සම්බන්ධව පහුගිය කරපු භාවනාවල වඩනකොට මොනවාට හරි තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න දැන් අවස්ථාව දෙනවා. මයික් අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න.
දර්වන් සන්නයි මෙහෙන් වංශ ප්‍රශ්නයක් අහන්න අවසරයි. මෙහෙන් වංශ අපි ඉන්න මට්ටමේ ඉඳන් ප්‍රායෝගිකව බලනකොට මේ වර්තමාන මොහොත කියන එක අපිට හම්බෙන්නේ නැහැ නේද මෙහෙන් වංශ? කියන්නේ අපි ඇත්තටම බලනකොට අපිට හම්බෙන්නේ අතීත දෙයක්ම වෙලා ඉවර වෙච්ච දෙයක්මයි. හැබැයි වැටහීමක් තියෙනවා මෙහෙන් වංශ, ඒ කියන්නේ අපි වර්තමාන මොහොත විතරයි අපිට ඇති, අතීතයක් අනාගතයක් නැහැ කියන එක. එහෙමනම් ප්‍රායෝගිකව අපි ඉන්න මට්ටමින් බලනකොට එතන ටිකක් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්.
වර්තමාන මොහොත කියන එක වර්තමාන මොහොතේ වර්තමාන මොහොත එක ක්ෂණයකින් අතීතයට යනවා. නමුත් වර්තමාන මොහොතේ සිත පිහිටන අවස්ථා තියෙනවා. ඒ අත්දැකීම ලබන්න පුළුවන් දෙයක්. ඒක ලබන්න චුට්ටක් භාවනා පැත්තෙන් ඉස්සරහට ගිහිලා යම් ඒක තීරුම් ගන්න පුළුවන් වෙන්නෙම යම් අවබෝධයකට ආපු කෙනෙකුට විතරයි. වර්තමාන මොහොත කියන එක අතීතයට යන එක ඇත්ත. ඒක මෙතන කොහොමද විස්තර කරන්න කියලා හිතන්න හරි අමාරුයි. වර්තමාන මොහොතය තුල තමයි රහතන් වහන්සේ කෙනෙක්ගේ හිත පවතින්නේ. يعني එතන දිත්තේ දිත්තේ මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාති විඤ්ඤාත මත්තන් කියන ස්ථානයේ තමයි වර්තමාන මොහොත කියන්නේ. එතනම ඉවරයි. එතනම ඉවර වෙනවා. කිසිවක් ඉස්සරහටවත් ආපස්සටවත් යන්නේ නැහැ. අපි වර්තමාන මොහොත අපිට නැති වෙන්නේ අපේ මනසින් රූපයක් දකිනකොට අයෝනිසෝ මනසිකාරය කියන එක ඉබේ සිදුවෙනවා. ඉබේ සිදුවෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අයෝනිසෝ මනසිකාරයේ අවසාන වෙනකොට අයෝනිසෝ මනසිකාරය කියන කොටස ඊළඟ යෝනිසෝ මනසිකාරයටපත් වෙලා ඒ ධර්ම අවබෝධයකට ආවට පස්සේ එයා කරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයාට ඊට පස්සේ අයෝනිස මනසිකාරයනේ යෝනිස මනසිකාරය කියන එක කෙරෙනවා. එතනත් ක්‍රියාවක් තියෙනවා. ඒක කුසල ක්‍රියාවක්. අයෝනිස මනසිකාරයේ අකුසල ක්‍රියාවක්, යෝනිස මනසිකාරයේ කුසල ක්‍රියාවක්. හැබැයි පුඤ්ඤ පාප පහිනස්. නැත්තම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර. ඒ කියන්නේ ඒ සියලු සංස්කාර අතහැරුණු තැන. අර දෙකම කුසල කර්මසිතක් අකුසල කර්මසිතක්. විසංකාර වෙන අවස්ථාව කියලා කියන්නේ ක්‍රියාසිත. ක්‍රියාසිතක් පවතින්නේ වර්තමානයේ පමණයි. පවතින්නේ නැහැ. පවතින දෙයක් නැහැ. මේ සිත කියන එක ඇති වෙනවා නිරුද්ධ වෙනවා. ක්‍රියාසිතක ස්වභාවය තමයි ඇති වෙලා නිරුද්ධ වෙන ස්වභාවය. ඒක තමයි වර්තමාන මොහොත කියන්නේ. නමුත් එතන මේ අවස්ථාවේදී කතා කරලා තේරුවක් නැහැ.
ලෝකෝත්තර මට්ටමක් නේද මෙහෙනින් වහන්සේ කියන්නේ?
අනිවාර්යෙන් ලෝකෝත්තර මට්ටමක්. ක්‍රියාසිතක් ඇති කරගන්න බැ පෘථග්ජන කෙනෙකුට. ක්‍රියාසිතක් කියන එක පෘථග්ජන කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. එයා ඒකට යන්න ඕනේ. ඒ ක්‍රියාසිත අද්ද ඒක විස්තර කරන්නත් බෑ කෙනෙකුට. ඒ ක්‍රියාසිත කියන එක දුවන් කෙනෙකුට අත්දකින්න බෑ විතර.
ඇහෙන්නේ මෙහෙනින් වහන්ස ඇහෙනවා අඩුයි ගොඩක්
තමයි. ක්‍රියාසිත කියන එකක් මං හිතන්නේ අනාගතවල වලින් මෙහා කෙනෙකුටවත් අත්දකින්න පුළුවන් කියලා. ක්‍රියාසිත කියන එක අත්දකින්න පුළුවන් එකක්. ඒක කෙනෙකුට විස්තර කරන්න
අවසරයි පින්වත් මෙහෙනින්.
චුට්ටක් ඉන්නේ. එතකොට මේ අපිට මේ සාමාන්‍යයෙන් මේ මොහොත කියලා අත්දකින්න පුළුවන් ඔය කායගත සතියෙදි හැම අපි විස්තර කරන්නේ මේ තමන් මෙතන ඉන්නවා කියන තැන. මෙතන දැන් මම මෙතන මම ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට මෙතන මෙයා හිටගෙන ඉන්නවා. දැන් හිටගෙනයි ඉන්නේ කියලා අර ඒ මොහොත දැනගන්න. එතකොට අපිට අතීතයේ සිටිවිලි පස්සේවත් අනාගතයේ ඒවා පස්සේවත් යන්නේ නැහැ. අන්න ඒක තමයි මේ මොහොත කියලා ගන්න තියෙන්නේ. එතකොට අර ක්‍රියාසිත කියන තැන නෙවෙයි මෙතන. ක්‍රියාසිත සම්පූර්ණයෙන් වෙනස්. එතකොට මෙතනදී වෙන්නේ අපේ සිහිය මෙතෙන්ද පිහිටලා නිසා අර මේ රාග දේශ මොහ සිතිවිලි වලට යන්නේ තියෙක විතරයි සිදුවෙන්නේ. ඒක තමයි මෙතන මේ වර්තමාන මොහොත කියලා මෙහින්නම් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ.
තේරෙනවා මෙහින්නම් වහන්සේ. මට හිතෙන්නේ මෙහින්නම් වහන්සේ කියන එක මට තේරෙනවා මෙහින්නම් වහන්සේ. ඒක අපි බැලුවොත් මෙහින්නම් වහන්සේ ප්‍රායෝගිකව බලනකොට ඒ කියන්නේ අපි මේක සකස් වීම අපි දැක්කොත් මේක දැනුමකින් බලනවා කියනවා නෙමෙයි මෙහින්නම් වහන්සේ. ඒ කියන්නේ අපි එළියේ තියෙන දෙයක් අපි දන්නවා මේක හිතේ හදන දෙයක් කියලා. හැබැයි ඒක අපි සකස් වීම අපි දැනුමට අනුව බලන එකත් උදව්වක් වෙනවා නේද මෙහෙනින් වහන්සේ මේක අපි
පුහුණු කරගන්න. යෝනිසෝ මනසිකාරය කිව්ව එකයි. යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කියන්නේ අර පරණ පුරුදු විදිහට සංසාරේ යන්න අපට ආපු නිත්‍ය සැපයි ආත්මයි සුබයි කියලා යන අර විකෘතියත් එක යන එක අයෝනිසෝ මනසිකාරය. මනසිකාරය කියන එක ඔටෝ එන එකක් නේ. ඒ කියන්නේ ඉබේ එනවා. අපිට රූපයක් පේනකොට අපිට මනසිකාරය කරනවා කියලා වෙලා යන්නේ. දැන් අපි හිතන්නකෝ අපි මේ ඉස්සරහා තියෙන මොකක් හරි ගහක් දිහා එකපාරට ඇහැට වැටේ පේනකොටම මේ ගහේ විස්තර ඔක්කොම ටික මෙයා මතක් කරලා දෙනවනේ. අන්න ඒ වගේ මතක් කරලා දෙනවා. ඊට පස්සේ ඒක පිළිබඳව ගොඩක් ලොකු වார்த்தාවකුත් මේකත් එක්ක තමයි එන්නේ. ඒ සියල්ල අයෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරය එන්නේ අපි පරණ පුරුදු කරපු විදිහක් තියෙනවා මේ ගහ පිළිබඳව. මම උදාහරණයක් විදිහට කියන්නේ.
එහෙමයි.
නැතනම් පුද්ගලයෙක් කියලා හිතමුකෝ කෙනෙක් දකින්නකොට කාන්තාවක් හරි කවුරු හරි දකින්නකොට ඒ රූපේ දකින්නකොටම මේක කාන්තාව රූපයක් කියලා එනවා. ඒත් එක්ක එයාගේ නම ගම මොන හරි විස්තර එනවා. එයාගේ අතීතයේ මොන හරි යාගෙන ලොකු විස්තරයක් එනවා. ඕකට මේක තප්පරයක භාගයක් වගේ යනවා. හරි වේගෙන් එනවා ඒක ඔක්කොම. යානුස් මනසිකාරය ඉබේ සිදු වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය රූපය පිළිබඳව මීට පෙර රාග දේශ මෝහ විදිහට බලලා තියෙන නිසා ඒ කැලලත් ඒත් එක්ක වෙනවා. එතකොට අපි දැන් ඔය විදිහට මේ රූපේ පිළිබඳව මේ කය පිළිබඳව යම් යම් භාවනා කරලා මේ රාග දේශ මෝහ දුරු වෙන ආකාරයට භාවනා කරලා හිතමු ධාතු ස්වභාවයෙන් දකින්න අපි දැන් යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා තියෙනවා කියලා යථාබුද්ධ ඥාන දර්ශනයක් අපි ඇති කරගෙන තියෙනවා මේ ධාතු ස්වභාවයෙන් බලන්න කියලා. එතන අපි ඒක ගොඩාක් පුහුණු කරලා තියෙනවා නම් අරක දකින්නකොටම දැන් යෝනිසෝ මනසිකාරය කියලා හිතන්න. එතකොට අන්න යාට එනවා අමේ එන්නේ මේ ධාතු ස්වභාවයක් නේද මේක මෙහෙම එකක් නේද කියලා අර කාන්තා රූපයක් කියලා අඳුරීම තියෙනවා. ඒ සංඥාව ආවට මේක පිළිබඳ අර පරණ දාලා තිබුණ දත්ත නෙවෙයි දැන් අලුත් දත්තයක් විදිහට එනවා. ඒතර ඒ දත්ත ඉදිරිපත් වෙන මහත්තයා කියන විස්තරය මම විස්තර කරන්නේ. එතකොට අපි හරි විදිහට බලනවා කියන්නේ ඒකයි. එතකොට අර පුරුදු කරලා තියෙන නිසා එයා හරි විදිහට එක පාට් බලනවා. අර අයෝනිසෝ මනසිකාරය ආවා වගේම දැන් මේක පුරුදු වැඩි නිසා යෝනිසෝ මනසිකාරයත් ඒ වෙලින් සිදු වෙනවා. හැබැයි ඔය මෙතන කතා කරන ක්‍රියාසිත කියන එකේදී ওই දෙකම සිදුවින්නේ. ඒක විස්තර කරන්න එකයි කියේ විස්තර කරන්න අමාරුයි කියලා.
එහෙම.
ওই දෙකම සිදුවෙන්නේ නැති අවස්ථාවක් තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ සිත පවතින්නේ ඒ මොහොතේ. අනිත් අයගේ ඒගොල්ලන්ට කරන්න වැඩක් තියෙනවා කියන්නේ ඒකනේ ශිෂ්‍ය කියලා කියන්නේ සේක. රහතන් වහන්සේ හැරී ඉතුරු ඔක්කොම සේකනේ. ශිෂ්‍ය කියලා කියන්නේ වැඩ තියෙන නිසා. රහත් වුණාට පස්සේ උන්වහන්සේලා කියන්නේ මගේ සීල් වැඩ කටයුතු කර අමාරයි, මෙතනින් එහාට කරන්න මට මොකුත් නැහැ කියලා කියන්නේ. කරන්න දෙයක් නැහැ. යෝනිසෝ මනසිකාරය යොදන්න දෙයක්වත් නැහැ. යෝනිසෝ මනසිකාරයත් කරලා ඉවරලා අවසානේ. ඒකත් තියෙන ක්‍රියාවක්. ඒකට ක්‍රියාවක් තියෙන කෙනෙකුට ඒ ක්‍රියාවක් වැඩක් කරන්න තියෙන කෙනෙකුට වැඩක් කරනවා කියන්නේම එයාට තව මොනවා හරි තියනවා කියන එක. වැඩ නතර වෙච්ච කෙනෙක් තමයි ක්‍රියාසිත විතරක් තියෙන කෙනා. හැදිලිනේ?
එහෙමයි මෙහෙනිවන්සේ. එතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙනිවන්සේ. කියන්නේ අපි මේක පුරුදු කරගෙන යනකොට අර ඇත්තට මෙහෙනිවන්සේ කිව්වා වගේ මේක ගොඩක් දුරට අපි බලනකොට ඒක අර බලන්න ඇත්තටම දෙයක් නැහැ. ඒ වුණාට අර කිබේටම එනවා වගේ ඇත්තටම බලාගෙන යනකොට ඒක දැන් මුලින්දම්ම මේක කඩ කඩ බලන්න ඕනේ නැහැ. දැන් පුරුදු කරපුවාම මෙහෙනිවන්සේ කිබේටම ඇත්තටම හැබැයි පරක්කු වෙලා එන්නේ. ඒ වුණාට ඔයාට තේරෙනවා ඒක එහෙම වෙනවා කියලා මෙහෙනිවන්සේ. දර්වන්සන්
මෙහෙමයි ඒක බොහොම මහත්ය භාවනා කරන කෙනෙක් කියලා තේරෙනවා මේ කවුරු හෝ. ඒක තමයි ක්‍රමය. මුලින්ම සමහරටක සිත සෑහෙඳුරක් ගිහිල්ලා විනාඩි දෙක තුනකට පස්සේ මතක් වෙනවා. ආපහු හදා ගන්නවා. හැබැයි ඔක පහුපහු වෙනකොට මොකද වෙන්නේ? ඉක්මනට ඉක්මනට එනවා. වැඩි දුරක් යන්න කලින් එනවා. තව කාලයක් යනකොට ඒක බවටමපත් වෙනවා. කියන්නේ මේක පෙනෙන්නේ මේ විදිහට. පෙනෙන්නේ මේ විදිහට. කියන්නේ අර යෝන්සෝ මානසිකාරයේ යෙදෙමින්ම දැන් ධාතු ස්වභාවයක් කියලාම පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහටත් එනවා. හැබැයි එතනත් ක්‍රියාවක් තියෙනවා කියලා මෙන්නන්ස් කිව්වේ. එතකොට ඒ අර යදා ගන්න යථාභූත ඥාන දර්ශනයේ කියන එක පාවිච්චි වෙමින්නේ අර තිත හැදෙන්නේ. ඒකත් නැතුව ඔය එකක්වත් නැතුව එතන හැදිලා ක්‍රියාවක් විදිහට නිරුද්ධ වෙන සිතක් ඇති වෙනවා. අන්න එතන තමයි ක්‍රියාසිත කියන ස්වභාවය.
ගොඩක් පින්නින් වාස
මොකද ප්‍රශ්නයක්? තව මොන හරි අහන්න ඉන්නවද කවුරු හරි?
අවසරයි පින්නත් මෙහෙනින් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් වර්තමාන සිත කිව්වහම දැන් වර්තමාන මේ මොහොතේ ඇතිවෙන සිතනේ. ඒකට අතීත සිදුවීමක් මේ මොහොතේ ඇතිවෙනකොට ඒකත් වර්තමාන සිත විදිහට අපිට ගන්න පුළුවනි නේද? අනාගත සිද්ධියක්.
ඔව්.
අනාගත සිද්ධියක්.
වර්තමාන සිත විතරයි තියෙන්නේ. හැම මොහොතකම තියෙන එක සිතක් පමණයි. අතීතයට යන්න බෑ. අතීතේ සිතුවිල්ලක් තමයි ගන්නෙ. මනසට අතීත සිතුවිල්ලක් එන එක විතරයි වෙන්නේ. මනසට අතීත අතීතේ පිළිබඳව තියෙන සිතුවිල්ල. අපි කියුවේ මේක වමාරලා කරනවා වගේ කියලා. අර පරණ සිතුවිලි දාපුවා තියෙනවනේ. හොඳ සිතුවිලි, කුසල සිතුවිලි, බණ අහපුවා, ධර්ම කරුණක් මොකක් හෝ වෙන්න පුළුවන්. නරකේවම නෙවෙයි කුසල සිතුවිල්ලක් වුණත්. එතකොට ඒ මොහොතේ මනසට එන සිතුවිල්ල තමයි ඒ වෙලාවේ තමයි සිත ඇති වෙන්නේ. මේ මොහොතේ මට පරණ සිත නෙවෙයි ඇති වෙන්නේ.
ඇති වෙන්නේ
මේ සිත විතරයි. මේ සිත නිරුද්ධ වෙනවා. මනසින් සිතක් ඇති වෙනවා. ඒකට යෙදිලා හම්බෙලා තියෙන්නේ අතීතයේ සිතුවිල්ල.
සිතුවිල්ලක් එහෙමයි.
එච්චරයි. මේ මොහොතේ මේ සිත විතරයි තියෙන්නේ. හැම මොහොතකම එතන නිරුද්ධ වෙන සිතක් තියෙන්නේ.
නිරුද්ධ වෙන සිත.
වරකට ඇති වෙන එක සිතක් තියෙනවා. ඒ සිත ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන්. ඒ සිත ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඊළඟ සිත ආයේ මේ ආයතන හය කොහෙන් හරිය තියෙනවා. හරියට මේක අර බල්බ් හයක් තියෙන තොරණක් වගේ. වරකට එක බල්බ් එකක් පත් වෙන බල්බ් හයකින් හැදිච්ච තොරණක් වගේ. එක ආයතනයක ඇති වෙනවා නිරුද්ධ වෙනවා. ඇහි පෙනෙන සිත ඇති වුණොත් ඒක එතන නිරුද්ධ වෙනවා. ඇහෙනි සිත ඇති වුණොත් එතන නිරුද්ධ වෙනවා. ගන්සුන් දැන් සිත ඇති වෙනවා එතන නිරුද්ධ වෙනවා. රස දැන් සිත ඇති වෙනවා එතන නිරුද්ධ වෙනවා. ස්පර්ශ දැන් සිත ඇති වෙනවා එතන නිරුද්ධ වෙනවා. මතක් වෙන සිත ඇති වෙනවා එතන නිරුද්ධ වෙනවා. මේ සිත් දෙකක් එක සැරේට ඇදෙන්නේ. ඒක චර වරකට එක සිතක් ඇති වෙනවා. ඉතාම වේගිකින් සිදු වෙනවා. ඒක නිසා කිසි කෙනෙකුට මේක අල්ලා ගන්න බැහැ. මේ වේගින් සල්ලා ගන්න බුදු කෙනෙක් මේ සිතේ වේගය දකිනවා. දැකලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මේ ඒක චරං කියලා. එතකොට ඒ මොහොතේ ඇති වෙන සිත ආයේ ඇති වෙන්නේම නැහැ. ඒ මොහොතේ ඇති වෙන සිත එතන සම්පූර්ණ නිරුද්ධ වෙනවා. ඊළඟට ඇති වෙන සිත අලුත්ම සිතක්. එතකොට මේ සිතේ අනිත්‍ය දකින්න යන්නේ එතනින් තමයි. භාවනාවකින් මේක දකින්න පුළුවන්. මේවා දකින්න ප්‍රායෝගික දකින්න තමන්ට හොඳටම තේරුම් ගන්න තමන්ට ප්‍රායෝගික මේ චිත ඇතිවිලා නිරුද්ධ වෙන බව දකින්න ඕනේ. ඒක දකින්න නැතුව කෙනෙක් සෝවාන් ඵලයට යනවා කියලා හිතන්න බෑ. මොකද මේ මේ පංචස්කන්ධේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන මේ සියල්ලගෙම අනිත්‍යන ස්වභාවය. මේක හිස් ස්වභාවය. තමන්ගේ පාලනයක් නැති ස්වභාවය. තමන් අනිවාර්යෙන් දකින්න ඕනේ. එතකොට තමයි සම්මා දිට්ඨියට එන්නේ. එතකොට තමයි අර ත්‍රිලක්ෂණේ අවබෝධය වුණා වෙන්නේ. ඒ අවබෝධය පාවිච්චි කරනකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ දැක්කහම එයා සෝවන් ඵලයට එනවා. දැක්කම කියලා කියන්නේ සුතමේ චින්තාමේ නෙමෙයි. භාවනා වේදී ප්‍රායෝගිකව දැක්ලා එයාට විදර්ශනා ඥාන ඇති වෙනකොට තමයි එයා සෝවන් ඵලයටපත් වෙන්නේ. ඒ ඥානෙ පාවිච්චි කරනකොට ඒ භාවිතයත් එක්ක එයා සකුද්දාගම ඵලයටපත් වෙනවා. මොකද තව කෙලෙස් දුරු වෙන්න පටන් ගන්න මොකද ඥානෙටපත් වෙච්ච කෙනෙක් නේ. ඒ ඥානෙ තමයි එයා පාවිච්චි කරන්නේ. ඊළඟට තවත් පාවිච්චි වෙනකොට අනාගාම ඵලයටපත් වෙනවා. ඊට පස්සේ ඒ වැඩ ඔක්කොම අවසන් වුණාට පස්සේ අය පාවිච්චි කරන දෙයක් නෑ. එතනින් පස්සේ ක්‍රියා සම්පූර්ණ ඉවර කරලා ක්‍රියා සිත් බවටපත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් බවටපත් වෙනවා. ඒක තමයි මාර්ගය. හැම මොහොතකම තියෙන්නේ එක සිතයි. ඒ සිත කවදාකවත් හම් වෙන්නේ නෑ. හැබැයි ඒ සිත නිරුද්ධ වෙනකොට අනුශය කියලා දෙයක් ඉතුරු වෙනවා. මොකක් නිසාද? මේ අංශී ඉතුරු වෙන ක්‍රම කීපයක් තියෙනවා. රාගේ නිසා, තරහ නිසා, මේ ඔය වගේ දෘෂ්ටි නිසා මේ ඉතුරු වෙනවා තියෙනවා. විද්‍යාව නිසා, විද්‍යාව කොහොමද තියෙනවා ඔක්කොගෙම. ඒව නිසා ඉතුරු වෙන අංශයේ විදිහට නැවත සිතුවිල්ලක්, ඒකේ සිතුවිල්ලක් එන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට ක්‍රියාසිතක ඉතුරු වෙච්ච දෙයක් නෑ. ඒකට පංචස්කන්ධේ, පංචස්කන්ධ කියලා කියන ක්‍රියාසිත, පංචස්කන්ධේ උපාදානේ වුණු පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන අන්න ඒක දුකයි කියලා කිව්වා. අන්න ඒකේ ඉතුරු වෙච්ච දෙයක් තියෙනවා. උපාදානේ වුණදී ඉතුරු වෙච්ච දෙයක් තියෙනවා. ඒ ඉතුරු වෙච්ච දේ නැවත නැවත එනවා. මේ ජීවිතේ නෙවෙයි සංසාර කෙලවර කරනකම් පස්සෙන් එනවා. අන්න ඒක තමයි තියෙන භයානකකම. ඒක නිසයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා. මේ ජීවිතේ විතරක් නෙවෙයි පංච උපාදාන ස්කන්ධේ නැත්නම් මේ ස්කන්ධ පහ උපාදානය කිරීම නිසා තමයි උපාදාන පත්‍යා භව භවයේ සකස් වෙන්නේ, භව පත්‍යා ජාති ජාති සකස් වෙන්නේ. සියලු දුක් මේ ජීවිතේ නිසා නැවත උපදින්න හේතු පව ඇති වෙන්නේ මෙන්න මේ උපාදානේ උන හින්දාමයි. ස්කන්ධ පහෙන් පහේ උපාදානේ නිසාමයි ඇති වෙන්නේ. හරිද?
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහින්දාංස. මහින්දාංස දැන් මම පොඩ්ඩක් භාවනා කටයුතු ඔබ වහන්සේත් එක්ක කරලා තියෙන නිසා මේ අර සමාධිමත් වෙන අවස්ථාවේදී මට දැන් අර කර්මස්ථානයක් නැති හින්දා යම් යම් රූප පේනකොට මම කොහොමද ඒක අයින් කරන්නේ?
සමාධිමත් කිව්වහම අපි බලන්න ඕනේ මොන සමාධියක් ගැනද කතා කරන්නේ.
අදිෂ්ඨාන සමාධියට ගියාම, විදර්ශන සමාධියට ගියාම.
අක මං හිතන්නේ පෞද්ගලිකව අපි කතා කරමු.
එහෙමයි.
මං හිතන පොදුවේ කතා කරන්න හොඳ දෙයක් නෙමෙයි කියලා.
එහෙමයි
මහින්ද සා. තේරුම් ගන්න. තව මොන හරි අහන්න දෙයක් තියෙනවද? මං හිතන්නේ මයික් ඔක්කොම අන්මියුට් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ කියලා මම හිතනවා.
එහෙමයි මීනියන්.
හරි. ප්‍රශ්න මුකුත් අහන්න නැත්නම් අපි නතර කරමු. මම හිතන්නේ මේ ධර්ම දේශනා කරන්න පොඩි උනන්දුවකුත් ඇති වෙනවා. මොකද ආධුනිකයට වඩා ටිකක් මුදින් ප්‍රශ්න අහනකොට අපිට කැමැත්තක් ඇති වෙන ගැඹුරු ධර්මයක් කිව්වත් අවබෝධ කරගන්න ඕනේ ඇත්ද කියලා. මම හිතන්නේ අපිට ධර්ම දේශනාවදී ගොඩක් වෙලාවට ගැඹුරු කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හැමෝටම ඒක තේරෙන දෙයක් තමයි අපි කියන්න ඕනේ. හැබැයි මේ ප්‍රශ්න අහන වෙලාවේදී ඕනෑම දෙයක් අහන්න අවස්ථාව තියෙනවා. මෙන්නාසට හැටි අයුරකින් සමහර දේවල් විස්තර කරන්න අමාරුයි. මොනක් දේශනා කරලා නැත්තම් කියලා දීලා නැත්තම් ඒවා විස්තර කරන්න ටිකක් අමාරුයි. එහෙම නැත්තම් මෙන්නාසගේ හැකි විදිහකට මෙන්නාසේ ඒ කරුණු වලට උත්තර දෙන්න සූදානමින් ඉන්න. හොඳයි එහෙනම්.
ගුරුමෑණියන්ට ගොඩක් පිං. අනිත් ප්‍රශ්න අහපු සියලු දෙනාටම ගොඩක් පිං. ප්‍රශ්න ඇසීමෙන් මෙහෙණින් වහන්සේ උත්තර ලැබීමෙන් අපිට ගොඩාක් ඒක ප්‍රයෝජන වුණා. මෙහෙණින් වහන්සේට ගුරුමෑණියන්ට ගොඩක් පිං.
හොඳයි තෙරුවන් සරණයි. මමත් ප්‍රශ්න අහන එක ගැන මමත් සතුටුයි. ඇත්තටම මේ එතකොට සමහරට අපිට මේ ගොඩක් අය එකින් අවශ්‍ය ප්‍රයෝජනයක් ගන්නවා. ඒක නිසා මම හිතනවා මේ ප්‍රශ්න අහන එක ගොඩක් හොඳයි කියලා. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඊළඟට පොඩි දෙයක් අපි මතක් කරනවා. අපි ජූනි මාසයේ ඉඳලා සෙනසුරාදා හත හමාරේ සිට අට හමාර දක්වා ධර්ම දේශනාව පවත්වන්න වෙනස් කරගෙන තියෙන දින ජූනි මාසයේ පළවෙනිදා සිට. එහෙනම් මේ ලින්ක් එකමයි. වෙලා විතරයි වෙනස් වෙන්නේ. මොකද බොහෝ දෙනෙකුට සතිය දවස්වල එන්න තියෙන අපහසුව කිව්ව නිසා මේක බොහෝ දෙනෙක් ඉල්ලීම පරිදි කීප දෙනෙක් සෙනසුරාදාට සහභාගී වෙන්න අමාරුයි කියලා කිව්වා. හැබැයි ගොඩක් දෙනෙක් ඉල්ලලා තිනවා ලංකාවේ විශේෂයෙන් අපට සෙනසුරාදා දවසක කරන්න කියලා. එhmenනම් අපි මේ ඊළඟ සතිය දෙක නෙමෙයි ජූනි මාසයේ සිට සෙනසුරාදාට හවස හතහමාරි සිට අටහමාර දක්වා ධර්ම දේශනාව සිද්ධ වෙනවා කියලා එනම් මතක් කරලා තිබුණා. හොඳයි නේද?
මෙහින් වංශය අවසරයි. ඒ හතහමාරෙන් අටහමාරට මෙල්බන් ටයිම් එකෙන්ද නැත්නම්
මෙල්බන් ටයිම් එකේ?
එතකොට ලංකාවේ ලංකා වෙලාවෙන් මම හිතන්නේ 3ට වගේ නේ මෙහින් වංශය.
ලංකාවේ 3ට. ඔව් ලංකාවේ 3ට. 3 සිට 4 දක්වා. සෙනසුරාදා දවස නිසා ඒක පහසුයි කියලා තමයි කියලා තියෙන්නේ.
මම හිතන්නේ එහෙමයි මෙහෙමනවා.
ඔව්. ඒක නිසා මම හිතන්නේ හතහමාර කියන්නේ හැමෝටම පහසු වෙලාවක් නෙවෙයි.
එහෙමයි මෙහෙම.
නැහැ නා. සීල දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මෙහෙමනවා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.